ඉතින් මේ දැනගත්ත ටික ඇසිඩ් විදිහට එන අරමුණ අරමුණ වෙනකොට දැනගත්ත ටික ඉදිරිපත් කර වෙන විදිහට හදන එකට තමයි උගලන්ට භවනා කර්මා කියලා කියන්නේ. සතර සතිපට්ඨානෙ සතර සම්‍යක් ප්‍රධාන වීදී වඩනකොට සතර ඉදිරිපත් කියලා කියන්නේ මේක සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීදී කැමැත්තෙන් වඩන දවසක් කියනවා. දැන් අත හරි අපහසු වෙන කරන්නේ හරිම කැමැත්ත. කෙනෙකුට මේක කරගන්න ඕන කියලා හිත දෙති වෙන දවසක්. කෙනෙකුට නෑ මට කොහොම හරි කරන්න ඕන කියලා උත්සාහය වෙන දවසක්. කෙනෙකුට මේක සඳහා විමර්ශනම් බලවත් වෙන දවසක් එනවා. කට්ටු කමිතව කුසල ඡන්දය කියලා කියන්නේ ඒ කියන්නේ කවුරුව කියන්නේ එයාට ඒක නොකර ඉන්න බෑ. හිත හරි සතුටින් හැම වෙලාවෙම යෙදෙන්නම පුළුවන් වගේ මනසට දිනු වෙනවා. ඔය තමයි යෝධපාද කියලා කියන්නේ. මොකද එර්ධි යන්තාට එර්ධියක් කෙනෙක් ලෝකෙ ලබනවා නම් ඒ එර්ධියට මුල තමයි ඔය වගේ තමන් කැමැත්තෙන් දහම් වඩපු කෙනා දැන්න. එර්ධියට පාදක වෙන මුල නිහඳ ඡන්ද චිත්ත විමර්ශක නඩති එර්ධිපාද කියන්නේ. ඒ ටික කරනකොට වෙන්නේ මොකද්ද? සද්ධහ සති විරි සමාධි ප්‍රඥා කියන ටිකේ ඉන්ද්‍රිය වෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ අරමුණ ගන්නකොට අන්න සීමා නොකරනද මනස යනකොට ඕගලන්ට ඉබේම තියෙන්නේ ධර්මයේ පැත්තෙන්මයි. දැන් අද කියන්නේ මේ වර්ණට හේතුපත් ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධානයි. අරමුණක් ගන්නකොට අද ප්‍රධානම තියෙන ඕගලන්ට මේ වර්ණ. අර ඡන්දසිත වීර්යවීමස කියන මට්ටමට වඩනකොට වෙන්නේ අරමුණක් ගන්නකොට ශ්‍රද්ධාව සීය වීර්ය සමාධි ප්‍රඥා කියන ධර්මතා පහ තමයි යන්න ප්‍රධානම තියෙන්නේ. කෙනෙකුටම සංගාලා මේ ධර්මයේ පැත්ත තමයි සිහි වෙන්නේ. ඇහෙනකොටම ධර්මයේ පැත්ත තමයි සිහි වෙන්නේ බින්න. ඉන්ද්‍රිය විල. ඉන්ද්‍රිය වදිනවා කියන්නේ ඒක. එතකොට අහකට අම්මා තාත්තා ගුවාතු දකින් මේ ආස්ව ගෙවෙනවා. ඒව එන්නේ. ඒ නිසා ඒ අදහස්වලින් දුක බලන්නේ. එතකොට ඒ නිසා එන දුක් දුන්නත් නැහැ. තවදුරටත් මේ විදිහට ඉන්ද්‍රිය මට්ටමින් තියෙනකොට තියෙනකොට මේක ඉන්ද්‍රිය උත්තරතම බලවත් වෙනවා. අනවිභවනට්ඨේන බලං ඒ කියන්නේ අසද්ධාව කියන එකෙන් කවදාහම දියට කරන්න බැරි මට්ටමට බලවත්ම වෙනවා. ඒ කියන්නේ තිවුරටම මේ අකුසල විතරක මාත්‍රයක් එන්නේ මොන්නේ කරනවා නෙමෙයි වෙන්නේ කියන්නේ. එතකොට මේ සිහිය කියනක බලවත්ම පිටලා ඉන්නවා. අසිහිය මේ සිහිය කම්බල් කරන්න බැරි හින්දා අනවිභවනට්ඨේන බලං එතකොට අසිහියෙන් මේ සිහිය යට කරන්න බෑ, අනුභවනය කරන්න බෑ. එතකොට කුසීතකම මේ වීර්යය නැති කරන්න බෑ. විසුරුණුකම මේ සමාධිය නැති කරන්න බෑ. දුක්ඛංච ගානත මේ ප්‍රඥාව නැති කරන්න බෑ කියලා මේක බලවත් වෙනවා. අන්න ඒ මට්ටමට බලවත් වුණාම තමයි අවබෝධය අංගයක් වෙන්නේ. එහෙනම් අරියත්තේ නැත්නම් සෝවාන් සත්‍යදාගම යනකම් යටිත්තේ නැත්නම් සතර මඟඵල ඥානයන්ගේ අංගයක් වෙච්ච පොඥාංග සද්ධා සති සමාධි ප්‍රඥා කියන ධර්මතා බලවත් වුණාට පස්සේ පොඥාංග වෙනවා. සති සම්මුතියේ ධම්මයේ සම්මුතියේ විදිපීති පස්සදීකින් ඒ ධර්මතා ටික තමයි ධම්මංග වෙන්නේ. ඕන ඔය මට්ටමට පත්වනට පස්සේ අන්න අර කල්යාණ මුත් සැවසෙන් සද්ධර්ම ශ්‍රේණි මහරුතික පෙනෙන මට්ටමට එනවා. ආදිස්ථාන මාර්ගය පෙනෙනවා. සමාධිය පෙනුනට පස්සේ ඒ පෙනීම මොන විදිහටද වෙනසෙන්නේ? යමක් ගිනිගෙන ආවට පස්සේ ගින්න ආපහු පුතුකට යන්නේ නැහැ. කලයකින් වතුරක් හැලුනහම හැලුණු වතුර ටික කලයට යන්නේ. ඒ වගේ යම් මාර්ග ඥානයකින් යම් ඇත්තක් දැකන කවදාවත්ම ඇති විදිහට දෙනකොට ඒ ඇත්ත මෙයාට පේනවා මිසක් අනිත් පැත්ත හැරෙන්නේවත් නැහැ. හැරෙන්නේ එමන් සම්දි කමන ඉවරයි. එතකොට පුරාණ කර්මයට හටගත ගසරු ගහ කියන තැන සීමා නොකරන ලදමාසේ ඇත්ත ඇති හැටි දැනීමෙන් දකිමින් ජීවත් වෙන මේ ධර්මයේ මේක ජරණ උතිරීමට මෙතුනට නැති වෙන කියන තැනකින් දැනීමෙන් දකිමින් ජීවත් වෙනවා. ඒ තුල ගෙවල් දුරල් යාන වාහන ඉඩ කඩන් කියලා සිහි කරලා ඒ දිහා බලන බලන දුක් විඳින එක තේවෙන ඇති වෙන කෙලෙසියක් නැහැ. පොතෙන් කියන සෝතුරි කෙලෙස නිපාන බුදුහන් දේශනා කර දිට්ඨයන් මෙහෙම තමන් මැත්තේ කලියුක්තක් නැ කලියුක්ත කලාව කියලා සිංහනාද කරන්න පුළුවන් තමන් දෙය බලමු. මොකද ඇස් සුලගින් මහාන් පරෝචයක් හොලවන්න බෑ වගේ ඇස් ඉදිරි පිට තියෙන රූපේ න්යාව හොලවන්න බෑ. කන ඉදිරි පිට තියෙන සංසිෙන් න්යාව හොලවන්න බෑ. ඇලෙන්නේ ගැටෙන්නේ. මෙන්න රහත්තුනා කියලා කියවන මෙන්න කියලා බුදුමහතුතුමා සංයුක්තිකය අන්‍ය සූත්‍රයේ විසුත්‍රවලදී. එතකොට උනේ මොකද උච්චාරණය? එතකොට ඔය ඇත්ත අපි දැන් දැනගන්න ඕනේ. දැනගන්න ඇත්ත දකින්න දෙන ගමන් මාර්ගය අර සත්‍ය මොහොතේ කියලා කියන අනුතිවිදින් තමයි මනස මොහොත කරන්නේ. ඒතරකට ආනාපාන සතිය බුදු ගුණාසකෝ අපි ඔය කරන ටික සතර සතිපට්ඨානයි අයිති. අකෝතල සුදුන කුසල් කරන විදිහේ සාර මේ සතර සම්පත ධන වීදී සතර සතිපට්ඨාන වඩනවා කියන එක යතු භාවනා කරන ටික තියෙනවා. ඔය කරනකොට හැමදාම මේ කහරය වුණා වගේ අමාරු නැහැ. පහසු මට්ටමක යන මට්ටමක් තියෙනවා. පහසුවේ හිත කැමැත්තෙන් ෘචියෙන් නැවුම් බලක ජීවිතය උත්සාහයකින් කරන මට්ටම තියෙනකොට සතරේ විපාක වෙනවා. ඊට පස්සේ අරමුණ ගානේ කුසල ධර්මයෝම ඉදිරිපත් වෙනවා. හිතන්න ඕනේ දැන් අද අපි අකුසල ධර්මයක් කියන්නේ නැහැ ඒක හොඳ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ නෑ මේ අහිත උත්තරිනවා. සිහි වෙන්නේම කුසල ධර්මයක්. අකුසල ධර්ම මාර්ග වෙනවා. නමුත් අසහිය යෙදෙනකොට අකුසල ධර්ම එන්න පුළුවන්. ඉන්ද්‍රිය වුණාට බලවත් වුණාට පස්සේ අසහිය තියෙන්නේ. ඒක ආනන්ද වර්ණත් වෙන බලන්ති මෙයා බලවත් වෙන්න ඕන බලවත් වුණාම අසහිය තියෙන්නේ. එහෙම වුණාමයි උච්චාරණය වෙන්නේ. බුද්ධියක් වුණේ ඒ මට්ටමේ තියෙද්දී මෙන්න මේ කියපු දර්ශනේ දකින්න. එතනම් දර්ශනේ දකින්න බෑ. මගේ දර්ශනය ගැන දර්ශන කියුවම වෙනසුත් නෑ. මේ ස්පර්ශ ආයතන හරි සීමා නොකරනද මනස කම්බුලනද කියන ඇත්තමම කියන්න. මොකද හැමදාම සීමා නොකරනද මනස කම්බුලනහම ඔක ඇත්ත කියලා දෙන්න දන්නේ නැතුව ලෝකයේ කියලා දුන්න ටිකයි අපි ගාව උත්තර තියෙන්නේ. රූපේ කියයි ලක්ෂණයි කියයි හොඳයි කියයි මිනිස්සු කියයි සත්‍යෝ කියයි ලෝකයා කියලා දුන්න ටිකයි හැට පිළිනකොට අපි ගාව ඒකලා කියන්නේ. ඒ අදහස් ටික පොළිය පුරවගෙන හේයන් බලන හින්දා මේ දුන්නත් ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ. ඔක්කොම කියන්නේ පොඩිම ප්‍රශ්නයක් තියෙන එක දෙල ගන්න. හරි. අපි ඒකෙදි කෝත කියනවා 28ක්. නමුත් මම තුන්වෙනි ඉස්සෙල්ලා එහෙකන දිවනාසේ ශරීරය කියන පුරාණ කර්මෙන් හටගත්ත. ටිකේ ලක්ෂණය කියලා දෙන්න. මේ පුරාණ කර්මෙන් හටගත්ත ටිකේ ලක්ෂණය තමයි කවදාවත් තමන්ට හම්බ වෙන්නේ නැහැ. තමන්ට හිතින් කියින් කියින් කරන්න බැහැ. පුරාණ කර්මෙන් හටගත්ත ටිකට හිතින් කියින් කියින් ඒ කියන්නේ ජීවිතින් විදිහට තියෙන්නේ. ජීවිතය දෙලා තමන්ට නිමිති නැහැ අනිමිත්තයි නමුත් තමගේ ජීවිතය වල පවතිනවා. දැන් ඇහැ කියන එක ගන්න අපි දැක්කා ඇහැ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා චතුර්ණංච මහා භූතං නම් උපාදාය රූපං සතර මහා ධාතුන්ගේ උපාදාය රූපය කැහැ කියලා කියන්නේ. අපි කතා කරන්නේ දැන් ඇහැ කියන එක හැදුනේ කන බොන ආහාරයෙන් යුක්ත රූපය කාය අතුරු කරගෙන පෞචෝ හිතේ තියෙන ගති නිසා මේ ප්‍රසාද ගති හැදුනා කියන එක ඔබවත් වත්තම් අරුගේ මලවිනියක අර මේ වගේ එදින මට ලැබුකම නැහැනේ කන බොන ආහාරයෙන් හැදුන රූපේ වගේ මේ රූපේ උපන්න බෑ වගේ හයිය රූපයක් තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුනා කාය අතුරු කරගෙන පෞචෝ හිත නිසා මෙහෙම උපන්න පුළුවන් මුදු ගතිය තියෙනවා. එතකොට මේ මුදිතා රූප කියලා එකට කියන්නේ මුදිතා කියන රූපය චිත්තජයතික ටිකයි මහා භූතය කියන දෙකම නිසා ඇදිච්ච එකක් තියෙන එකේ උපාදාය. ඒ වගේ මේ ඇහැ කියන එකත් කනබුන ආහාරයෙන් හැදුණු මහා භූත රූපය ඒකට කියන සකන් බාලක චක්සුසය කියලා. හරිද? මහා භූතයෙන් හැදුණු පටිආ භූතේජෝ වායෝ එකත් ඒ කාය අතුරු කරගෙන චිත්ත චෛත්‍යක ටික නිසා හැදිච්ච ප්‍රසන්න චක්‍රසේ කියලා ඇතියි. ප්‍රසන්නය කියලා මෙන්න මේ ප්‍රසන්න චක්‍රසේ මහ රූපෝ දර්ශකම පවදින කන්නාඩියක යම පිළිබිඹු කරන්න පුළුවන් උපවත් බව කියනවනේ. අන්න ඒ වගේ උපවත් බව තමයි මේ ඇහැ කියලා කියන්නේ. හැබැයි හැම විදිහම තියෙන්නේ ඇහැ කියන එක චිත්ත උපදිනකොට උපදින ගාන කාය සංඥාන කරනකොට ඇහැ දෙනවා. ඒ සිත නැතිවෙන්නේ මොකද? කාය අතුරු කරගෙන පවතින සිත කය ඇතුළු කරගෙන පවතිනකොට සිතේ තියෙන කතියක නම් ප්‍රසන්නිට හැදෙන්නේ. සිත් කියලා එක සිතක් උපදිනකොට ඔන්න කය ඔක්කොම ප්‍රසන්නිටක තියෙදලා සිත නිදනකොට ප්‍රසන්නිට ගන්නේ නැත්තයි. මොකද කියන්නේ දැන් අපිට ඉඳගෙන ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඉඳිනකොට හතරේ දියව නැහැ කියනවා වගේ තේරෙන්නේ නේ. හරි. මුකෙන් දැන් අපි මේ ඇහැට ඉදිකට්ටකින් හරි කර්තවකින් හරි ඇඟිල්ලකින් හරි යනොත් විදෙනවනේ විදෙනවා. ඒ විදුන කියන්නේ උපන්න මොන සිතද මොන විඥානයද? කාය විඥානය. ඇහැට රූප ගැටල කාය විඥානය උපදිනවද? නැහැ උපදිනවා චක්කු විඥානය නේද? එහෙනම් ඒක කායින්ද නේද? කායින්ද මිසක එහෙනම් දැන් මේ ඇහැට නම් විදෙනවනම් ඒ කාය. ඒක ඇහැකු. ඇහැ කියන එක දැක්ක යුතුයි. රූපේ දෙනෙන කයින් ඇහැ අඳුරන්න වෙනව මිසක හිත මෙහා ඇහැ බලා ගන්න බෑ. ඇත්තටම අපි කවදාවත් අපි ඇහැ දැකලා නැහැ. ඇහැ කියන එක කිසිම දවසක කිසිම කෙනෙක් ඇහැ දන්නේ නැහැ. ඇහැ දැකලා නැහැ. තමන්ගේ ඇහැ පේන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ඇහෙන් රූප බලන්න පුළුවන්. ඇහැට ඇහැ පේනවද? පේන්නේ. එහෙනම් අතීතයේදී තිබුණු ඇහැ පෙන්නලා දෙනවද? නැහැ. එහෙනම් අනාගතයේදී පහළ වෙන ඇහැ පෙන්නවද? නැහැ. අපි උපකල්පනාවක් තියෙන කන්නාඩියක් ඉදිරියට ගන්න රූපෙ දිහා බලන මේ ඇහැ තමයි ඒ කියන රූපෙ දිහා බලාගත්ත නිමිත්තක් අපිට තියෙනවා. එතකොට එහෙම නැත්නම් තව රූප දිහා බලලා මේ රූප ඇහැට සාපේක්ෂ රූප දිහා බලලා මේ වට තමයි ඇස් කියන්නේ මේ තියෙන ඇහත් ඒ වගේ එහෙනම් කියලා හිතාගෙන ඉන්නවා අපි. අපිට මනෝමය ඇහැ ගැන අත්දැකීමක් තියෙනවා. ඇහැ කියන්නේ වැඩ කරන්නේ කෘත්‍ය පෙනීමකට ඇහැ කියන්නේ. එහෙම නැතු රූපයකට නෙමෙයි ඇහැ කියන්නේ. ඈ පෙනීමෙන් පෙනීමේ කෘත්‍යයක් ඇහැ. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාවේ තියෙන ඇහැට පේනවද? පේන්නේ. දැන් මේ අනිත් ඒවා දැස් නම් මට ඒ වෙනුත් පේන්න ඕනේ. පේනවද? මේ රූප. එතකොට ඇහැ කියන එක අපි කවදාවත් දන්නේ නැහැ දැකන්නේ. මම ඔකට උපමාවක් කිව්වොත් අවුරුදු 7කට පොඩි ළමයෙක් ගත්තොත් මේ ළමයාට හදවත වකුගඩු කියන එකක් තියෙන්නේ නේද? නමුත් මේ ළමයා දන්නවද හදවත කියන්නේ මෙන්න මෙහෙම එකක්. වකුගඩු කියන්නේ මෙහෙම එකක්. හදවත හරක්කට මෙහෙමයි. වකුගඩු හරක්කට මෙහෙමයි. හදවත කියලා තියෙන්නේ මෙහෙමයි. කියලා ඒ කියන්නේ නිමිත්ත මොනවද තියෙනවද? හදවත කියන්නේ හිතල උදල් කරන්න පුළුවන්. අපුසල් කරන්න පුළුවන්. හදවත කියන වචනයක්වත් ළඟ දන්නවද? වකුගඩු වලින් වචනයක්වත් මුකුත් දන්නේ නැහැ. සිතින් ගියෙන් ගිවි මුකුත් කරන්න බෑ. නමුත් ජීවිතේ විලා ජීවත් කරවල තියෙනවා. ජීවිතේ තමන්ට නිමිති නැහැ. ජීවිතේ විලා ජීවත් කරවල තියෙනවා. තේරෙනවද? එහෙම තිබුණා කියලා මුකුත් නොදුණා කියලා ඒකින් කරන්න තියෙන වැඩේ කියලා එහෙම තියනවද? නොකෙම් තියනවද? වැඩේ කරලා තියෙන්නේ නේ? හරි. මේ ළමයා ටික ලොකු වෙලා වෛද්‍ය විද්‍යාලයකට හරි ගිහිල්ලා මිනිහා කරන ධ්‍යානවල මේ තමයි හදවත, මේ තමයි ආධෝතේ කපාට, මේ තමයි වකුගඩ, මේ තමයි වකුගඩ හරස්කඩ, මේව කපලා කොටලා දැන් ඕන නිදි ගන්න. දැන් බාහිර ඇහෙන් දැකපු බාහිර රූපයෙන් තමයි වකුගඩ හදවත කියලා හදවත කියන්නේ මෙහෙම වකුගඩ කියන්නේ මෙහෙම චිත්තපටිය දිහා බලලා මිනිහා දිහා බලලා අරගෙන දැන් එයා හිතාගන්න මගේ හදවත වකුගඩ මේ වගේ කියලා දැන් නිමිතක් කරන්න ගන්නවා. දැන් ඔය දැනුම නොමැති කාලෙදී ඒක තිබුණා ඒකෙන් කරන දින වැඩේ කෙරුණා. දැන් අර නිමිත්ත කරගෙන මේකට ගැටගෙන මංගාවත් වකුගඩ තියෙන මංගාව කියන වකුගඩ මෙහෙමයි කියලා ටිකක් තියෙනවා. ඔය ටික තියෙන වකුගඩුව නැති වෙනකොට අලුතෙන් වකුගඩුවක් හදාගන්න තියෙන කර්ම නිමිති ඔය තියෙන. ඔය දැනුම ඕනේ ඒ වගේ. මේ ඇහැ කියන එක හරියට අර පොඩි ළමයා කියන වකුගඩුව හදවත වගේ තමයි. කිසිම දෙයක් දන්නේ නැතුව නොදන්නා තැනකම කියලා කියනවා. පහු කාලේ ලොකු වුණාම කණ්ණාඩියක් දිහා බලලා තව රූප දිහා බලලා මගේ ඇහත් මේ වගේ කියලා හිතාගෙන අපි හිටියට අපි එහෙම හිතාගත්තට නැතත් ඇහෙන් කියන්නේ තියෙන ටික ජීවිතේල කෙරිලා තියෙනවා. දැන් අපි ගාව තියෙන ඇහැ ගැන දැනුම තියෙනවනේ. සැබෑවටම දෙන්නේ ඇහැ නැති වෙනකොට නැවත ඇහැ හදාගන්න තියෙන කර්ම නිමිත්ත. ඔය ඇහැගෙන තියෙන නිමිත්ත අතහැරලා නිමිති නැතුව පෙනෙන ජීවත් වෙන එක තමයි සෝපුදිවේක කියන්නේ. තියෙන නැති වෙන දුක් විඳින තියෙන කලන විදිය. ඒක මේක තම ටිකක් ගැඹුරු කියලා කිව්වේ. තේරුම කියන්නේ ඇහැ විතරක් නෙමෙයි කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන ටික පුරාණ ධර්මෙන් ලැබුණෝ. කවදාවත් අපි දන්නේ අපි අපේ කය ගැන කතා කරනවා ඊනිකෙමත් අපේ කය දන්නේ අපි දැකලා නැහැ. එතකොට දැන් මම මොහොම කිව්වට උගලට ඒක තේරුන්නේ නැහැනේ. අපිට සීමා නොකරනද මනසෙන් යමක් පේනකොට පේන්න තැන පේන්න ඇහැ ඇත්ත උක. ඔහොම තැනක ඇහැක ඉඳගෙන එහෙම නිමිති නැති ජීවිතේ විච්ච ඇහැකින් Taman කවදාවත් දැකලා නැති. කලු නිර්යාවක් වෙන සුදුපාත කියලා ඇහැ විස්තර කරන්න බැරි තැනක ඇහැ කිමයි දකින්නේ අපි. තේරුම් ගන්නකෙ. එබඳු ඇහැකටයි මෙහෙම සීමා නොකරනද රූපයෙන් එතකොට එයා රූපායතනය ඉගෙන ගත්තොත් දැන් එයා රූපය කියන එකට මම එදා නිදසුනක් කිව්වා කුණා ඉන්න තැතිනේ වතුරට වතුර ඡායාවකට උපමා කරලා ඇසිඩිටිට තියෙන රූපය ඇත්ත තමයි ඇසිඩිටිට තියෙන රූපය ඇත්ත තමයි මොකද්ද මම කිව්ව වතුර භාජනයක් අරගෙන අරගත්තොත් වතුර භාජනයක් තිබ්බොත් වතුර භාජනයට ළඟ තියෙන ගහක් හරි ගොඩනැගිල්ලක් හරි ඡායාවක් වැටේ. වතුර ටික නෙමෙයි වතුර භාජනය නෙමෙයි වතුර මත පතිත වෙලා තියෙන ඡායා රූපය දිහා බලන්න කියලා මම කියන්නේ තේරුම් ගන්න. මේ ඡායා රූපය එහෙන් දකින්න පුළුවන්. නමුත් කවදාවත් අල්ලන්න බැ අත දැම්මොත් අත හැදෙන්නේ වතුර මිසක අහුවෙන්නේ නැහැ. වතුර කැලක් තියෙන ශබ්දයක් ඇහෙන්න පුළුවන් ඡායාව වැටලා තියෙන නමුත් වතුර කියන ඡායාව ඒ ශබ්දයට සම්බන්ධ නැහැ. ඡායාව පටිතවල තියෙන වතුර පරගන්ධයෙන් හින්ද ගඳක් ගන්න පුළුවන් වතුර නිසා. නමුත් ඡායාවේ කොන ගඳක් කියන්නේ නැහැ. වතුර ටිකක් දී ගියව ලුණු රස දෙන්න දැන් නතුල නම් ඡායාවේ රසට සම්බන්ධ නැහැ. ඒ වගේ ඊට පස්සේ කවදාවත් මේ ඡායාව උසවල ගන්න. උසවන නම් ඡායාව වෙතදී වතුර භාජනයෙන් උසවන්න වෙනවා. ඉවත් කරන්න බැහැ. ඒ වතුර භාජනයෙන් ඉවත් කරන්න වෙනවා. ඒ හින්දා ඡායාව දකින්න විතරයි පුළුවන් අහන දෙයට සම්බන්ධ නැහැ ගඳ සුවඳ දැනෙන දෙයට රස විඳින දෙයට අල්ලන දෙයට සම්බන්ධ නැති නිසා දිට්ඨි දිට්ඨනක් තියෙනවා. කිමුතුන් දන්නවද කිමුතුන්ගේ ඇසිදිරි පිටට හඳුන මේ රූපය කියන එක වර්ණ ප්‍රධාන කියන එක වතුරට වැටිච්ච ඡායා රූපයේ මයි බඳුන් කිව්වද මේ ඡායා රූපයේ මයි වෙනසක් නැහැ. උපාදාය රූපේ මේ තියෙන රූපය දිට්ඨි විතරත පෙනීම විතරයි. සංඥාවක් ඇහුනොත් මේ රූපේ පටිචල තියෙන මහ භූතයන්ගේ ඝට්ටනය නිසා ඇහෙන ශබ්දෙන්සක ඒක ඡායාවයි කියන්නේ. ගන්ධයක් දැනුනොත් මේ තියෙන ඡායාව පටිචල තියෙන මහ භූතයන්ගේ රූප කලාප නිසා ඇතිවන ගන්ධයක් නිසා පෙනෙන දෙයට අයිති නැහැ. රසක් දැනුනොත් මහ භූතයන්ගේ රූප කලාප නිසා එන රසයෙන් මිසක මේ රූපෙට සම්බන්ධ නැහැ. අපි අල්ලන්න අත දැම්මොත් මේ පටවි ධාතුවේ හැදෙනවා මිසක පෙනෙන දෙයක් නැහැ. අපි මෙහෙම කිව්වොත් අවබෝධයෙන් මම මේ ඉදිරියෙන් තියෙන ජීත්‍ය වෙහෙන ලස්සන චිත්‍රයක් හැන්දු ජීත්‍යම වෙහෙන ලස්සන චිත්‍රයක් හැන්දු දැන් එහෙන් බැලුවොත් ඔබලට ජීත්‍ය පේනවද? ඇල්ම චිත්‍රය අහු වෙනවද? අත හැපෙන නිමිති චිත්‍රය අත හැපෙනවද? ඇහෙන් බැලුම් චිත්‍රය හැපෙන්නේ විත්තිය වෙන්නේ. චිත්‍රයට කියනවා විත්තිය උපාදාය කරගෙන පවතිනවා, විත්තිය අසු කරගෙන පවතිනවා. විත්තිය කියන්නේ චිත්‍රය නෙවෙයි, චිත්‍රය කියන්නේ විත්තිය නෙවෙයි. එකට හේතුවක් තියෙනවා. මොකද විත්තිය තියෙන පුළුවන් චින්තේ නැතුව හැබැයි චින්තේට බෑ ඉන්න විත්තිය නැතුව
උපාදාය රූපෙත් දිට්ඨිය වගේ මහ භූත රූපේ චිත්‍රය වගේ උපාදාය රූපේ උපාදාය රූපේ අහුවෙන්නේ නැහැ අල් ස්පර්ශ කරන්න දැකන්නේ උපාදාය රූපේ දකින්න පුළුවන් අල්ලන්න එතකොට දැන් පටන් දිට්ඨිය වගේ මුළු පටන් ධාතු වටාගෙන මේ චිත්‍රය කියලා කියලා හිතන්න චිත්‍රයේ ස්ටිකරේ කලුණා මේ එක එක හැදලා තවරට දැන් උගලන්ට පේනවා අල්ලන්නේ දිට්ඨිය හැදෙනවා වගේ චිත්‍රය හැදේ දැන් මේ පේන දේ අල්ලනවා කියන තැනදී දැන් මේ චිත්‍රය කැඳලා මේ වගේ දිට්ඨියක වගේ මහ රූපයක් දැන් එහෙන් බැලුවොත් පේන චිත්‍රය දිට්ඨිය පේන්නේ අල්ලන්න කියු හැදෙන්නේ දිට්ඨිය චිත්‍රය අහුන්නේ එතකොට ඔන්න ඔය මට්ටමට හම්බවෙද්දී ඔබලන්ට තේරෙන හොඳට තේරෙයි දිට්ඨිය දිට්ඨමත් කියනක දැක්කොත් මේ චිත්‍රය තුළ කවදාවත් චිත්‍රය ඔසවල ගන්නත් දැන් මෙතන තියෙන පටවි ධාතු ඔසවනකොට එකෙන් දිට්ඨිය කියලා කඩලා ගත්තොත් නම් චිත්‍රය කරත්‍යය කිමිද කරේ චිත්‍රය කරත්‍යයෙන් දිට්ඨියතර චිත්‍රය ගන්න නම් දිට්ඨිය කියලා දෙකම කඩලා ගන්න වෙනවානේ ඒ වගේ මේ පේන දේ ගන්නවා කියලා කියන්නේ පේන දේ පටිතර කියලා මහා බුද්ධ ටිකත් එක්කමයි උසලා තියෙන්නේ ඒද පේන දේ ගන්න නෙමෙයි ඒද පේන දේ අල්ලන්නේ දැන් අපි වැටෙන්නේ මේ පේන දේ ඇයි අල්ලන්නේ බැරි මේ ඇල්ලුවේ කියලා නම් හිතෙන්නේ පේන දේ ඉස්සෝගේ කියලා එතකොට මේ පේන දේ එක්ක තියෙන දිට්ඨි කියලා දෙකයි උසලා තියෙන්නේ කියන ටික තේරුම් ගන්න ඕනේ එහෙම ගත්තොත් කවදාවත් දකින දේ උසෝලා ගන්නද තිබුණදම තියෙන දකින්න විතරක් පුළුවන් අල්ලන්නවත් බැරි වර්ණ සතහ මාත්‍රය කියන මට්ටම ආවොත් ආසන්නෙන්නේ අම්මා තාත්තා අයියා කඩුවා මුතා කියන කාරණායි ඉදිරියම නිදුලත් තමයි පුදුනේ. ඔන්න අපිට සීමා නොකරලද මනසට හම්බ වෙන රූපේ සහ හැඩේ ඇත්ත. ඇහි ඇත්ත. කල්යාණ මිත්‍ර ඇතුළත මොකක් අහගත්තා. නමුත් මෙහෙම ඇත්තක් තියෙන තැනක මේ ඇත්ත යට කරගෙන එන්නේ ලෝක භාණ්ඩ, ලෝක දේවල්. ගෙවල් තේනකොට ගෙවල් දුවල් යාන වාහන ඉදකට මිල මුදල් දුවා පුතා අයියා අක්ක අම්මා තාත්තා කියන මහා සාගරේ වගේ එකක් කිනා කිනා ගාව තියෙන කෙනෙක් කිනා කිනා යපෙන්නේ ඊට පස්සේ ඔළුවේ පුරවගෙන තියෙන දේවල් වලින් මේව දිහා බලුවාම රතු පාට කණ්ණාඩිය දාල මෙහෙ බලුවම රතු පාටයි කහ පාට කණ්ණාඩිය දාල බලුවම කහ පාටයි නිල් පාට කණ්ණාඩිය දාල බලුවම නිල් පාටයි බලන බලන විදිහට තේනේ ඔබලෝ ඔළුවේ පුරවගෙන එක එක සංඥා ඒ සංඥාවන්ගෙන් බැලුවාම ඔන්න අධික රාගයක් කැටින් ඔන්න එක සංඥාවකින් බැලුවම තේජයක් කැටින් එක සංඥාවකින් බැලුවම මෝහයක් කැටින් එයි ඒ ත්‍යම් දිහා බලලා පුරුෂයන් දිහා බලලා ගැණියන් දිහා බලලා තිරණියන් දිහා බලලා කාර්කම් දිහා බලලා රත්තරන් දිහා බලලා ත්‍රිජි දිහා බලන බලන්න ලෝකය කියන එක හදිලා තියෙන්නේ කොහෙද කියලා ඈ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඉමස්මින් ධ්‍යානවත්තේ කලෙබරේ සපඤ්ඤාමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි පරම සංඥාසයිත මහත් සහිත බඥාත්මන ශරීරේ මම ලෝකේ පනවන්නේ ලෝකේ ඇතිවෙච්ච හැටි පනවන්නේ ලෝකේ නැතිවීමත් පනවන්නේ ලෝකේ නැති කරන ප්‍රතිපදාවත් පනවනවා කියලා අපි මේ ටික දන්නතු බාහිර තියෙන ලෝකෙකින් බේරෙන්න ගිහිල්ලා හරියන්නේ නැහැ ලෝකේ තියෙන ඇත්ත දැනගත්තාම පවතින ඇත්ත යථාභූත ස්වභාවයට ඔය සීමා නොකරලද මනසේ මම පෙන්නපු ටික කියන යථාභූත ස්වභාවය කියලා සම්මා දිට්ඨි තථාගතයන් වහන්සේ ඇති කලින් නැති කලින් ඔය රූපය තෝකමයි ඔය ඇහේ තෝකමයි මේ රූපේ අම්මා වෙනවා කියන එක මට විතරයි අයිති ඒකයි මගේ ඒකයි යථාභූත නෙමෙයි මම රූපේ දිහා මෙහෙම බලන මම අම්මා කියලා බලනකොට ඒ අම්මා මට අම්මා විතර තවදුරටත් අම්මා නෙමෙයි තව කියන්නේ අපිට ඒකට කියන්නේ ඇත්ත කියලා. ඒකට සම්මතරත්‍ය කියන්නේ. මනසින් ආරෝපණය කරගෙන ආරෝපණය කරගත්ත දෙයකින් වස්තු දිහා බලන මත්තරයි සම්මතය ලෝකික කියන්නේ. ওই මතය කුසල කුසලෙන් තියෙනවා. ওই මතය යමින් ගෙතින් තියෙනවා. ওই මතය රාගයෙන් තියෙනවා. ওই මතය කර්මයෙන් තියෙනවා. ওই මතය දුක දුක සමුදයෙන් තියෙනවා. ඔකට ලෝකික කියන්නේ. ওই ලෝකෝත්තර වෙන ලෝකෙන් ඈතර වෙන්න පුළුවන් වෙන මේ ඇහැයි රූපය ඇත්තට කන්. අපි මුල්ම සූත්‍රයේදී මම මතක් කළානේ අජානං අපස්ස යථාභූතං චක්කු. ඇහි යථාභූති දන්නේ නැත්නම් රූපාලිඛේ අජානං අපස්ස යථාභූතං රූපයන් යත්‍යෙහි දන්නේ නැත්නම් කියලා පටන් ගත්ත දුක නැති වෙන තියෙන තැන. මේක ඇත්ත දැක්කහම දුක නැති වෙන තැන කියලා පටන් ගන්නවා නේ. ඔන්න රෝගිය ඇත්තක් තියෙනවා. අපි එක සංජීවක දැන් ඔන්න මම සීමා ලබලද මනස පවති නැහැ. රූපය ඇත්ත උනට කියලා දුන්නා. සම්මාදිට්ඨි. දැන් කල්‍යාණ මිත්‍රක සද්ධර්ම ශ්‍රවණය කියන දෙක තියෙනවා. දැන් ඉන්ද්‍රියෙත සීමා නොකරනද මනසක් හම්බ වෙනකොට මේ ඇත්ත වෙනුවට අදාපිට ආශ්‍ර වෙන්නේ පුද්ගලෝ ජීවල් ජීවල් යනවා. දැන් ඔගොල්ලෝ උපාය කරන සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වේදිය වලනවා. කය කෙරෙහි වේදනාව කෙරෙහි බලමින් හැම දෙයක් කරදේම දැවෙහින්ද හැම රූපයක් කරදේම සිහිය පවත්වන දෙවිඳ එක දැනකින් සිහිය අවදි කරගන්නවා. මේ කය දිහා හොඳට බලනවා. නැත්නම් බාහිර කය දිහා බලනවා හොඳට. කේසලෝණිය ද ධම්මස් කියන උපන් අකුසල දුරු වෙන නූපන් අකුසල නූපදින උපන් කුසල වැඩි වෙන නූපන් කුසල උපදින විදිහට මෙහෙම කරගෙන කරගෙන යනකොට අපහසුය දුරු කරන්න පුළුවන් මට්ටම් දෙනවා. කොහොම කරනකොට කරනකොට ඉන්න වේ වෙනවා. ඒ කියන්නේ මෙහෙ සතර සතිපත් තහන වඩනකොට අන්න ඇහෙන් යමක් බලනකොට අර ඉගෙන ගත්ත උත්තරේ ඉස්සරහට යනවා. අනාශ්‍රව කියන එක අයින් වෙනවා. නමුත් අමතක වෙනවා. ආයෙත් අමතක වෙලා ආශ්‍රව වෙනවා. මේක අමතක වෙනවා යනවා. තවදුරටත් කරනකොට බලවත් වෙනවා මෙයා. අසියේ නැහැ. මෙයා විතරක් වෙනවා. ওই මට්ටමට આવහම බුද්ධිය කරනවා. ඒ මට්ටමට આવහම ඇහැ කියන එක ඇත්ත මේක නේද රූපේ කියන ඇත්ත මේක නේද පෙනෙන මට්ටමට එනවා. දන්නවනේ මේ හිතනවනේ පෙනෙනවා. පෙනෙන මට්ටමට આવහම ලෝකෝත්තර ලෝකෙන්නේ කාම ලෝකෙන් විතරයි. ලෝකයේ අත්දැකීම මතට තමයි කාම ලෝකෙන් විතරයි. කාම ලෝකෙන් කියන්නේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ ආරාමෙන් රිදී මුතුමැණික් ගෙවල් එහෙම නැහැ. නැකේ මුළු මනසේ ඉඳින නැහැ. වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් වයින් වෙලා ඊට පස්සේ ඔයගොල්ලන්ට විවිච්චේව කාමී විවිච්චේව කුසලී ඉඳන්නේ සාවිසර්කල් සංචාර විවේකයෙන් ප්‍රීති සුඛම් පටමඥාන වූ සම්පජීවී කාමයන්ගේ අකුසලයන්ගේ වෙන්වීම නිසා ඇතිවෙච්ච විවේකයෙන් උපන්න ප්‍රීතියක් කියලා කියනවා. ඒ ප්‍රීතියට සැපේට හිත සමාධි වෙන්නේ. ඒ සැපේට හිත සමාධි වෙන්නේ. අපි සීනි ගේන්න යනවාද ගෙදර සීනි ගෝණි ගණන් ගොඩ ගහ කියනවා නම් කඩේ යනවා සීනි ගේන්න. නැහැ. යන්නේ මොකටද? ගෙදර නැති හින්දා. ඒ වගේ රූප බලපල සංතහා හොය සැප හොයන්නේ යන්නේ අතුරු අතුරුව සැප නැති හින්න කඩේ යන්නේ බඩු කෙනෙන්න කඩේ යනවා වගේ මේ අපි කඩ පිළ ගන්න රස්තියා දෙන සැප හිඟා කරා. හරිද? රූප බලනවා මොකද සතුටු වෙන්නේ? සන්දහන ගඳ සුවඳ බලනවා රස විඳිනවා. මේ එකින් එක සැප හොයනවා. ඔබලා හිතයිද මුළු ජීවිතේ උදේ ඉඳන් රෑ ඉඳන් උදේ වෙනකන් එක සැප බින්දයක් වුණොත් ඔයගලට හංගාද කියන්නේ නෙවෙයි. කොහෙන්ද? සැප සහගත කරන හිත සමාධිය වෙනවා කියන්නේ හිත එකඟ වෙන තමන් තුළම. මේ හිත කොහොමද ලෝලයි? සැපේට කැමති. අධික සැපේ නැතර නතර වෙලා තියෙනවා. කය සැප සහගත කරන කන්නේ ඉන්නේ හිත නතර වෙලා තියෙනවා. හොයන්න යන ගමන නතර වෙන්නේ ඒකයි. සුඛිනෝ චින්තන සමාධියදී සැප සහගත කරන හිත සමාධිය වෙනවා. කියන්නේ සැපේ දැනෙනවා කොහොමද? කාමයන්ගේ අකුසලයෙන් වෙන්වීමෙන් ඇතිවෙච්ච විවේකිය දැකලා මෙච්චර කාලයක් විඳපු පීඩාව තමන්ගේ මනසේ නිවුණ දැක්කම ඇති වෙන ප්‍රබෝධිය සැපේ කියන එක සීමා කරන්න බෑ කියනවා. අවුරුදු ගාන කල්ප ගාන කුහුලන්න බැරි හිතාගන්නවත් බැරි ඔළුව පුපුරන උරුවෙකමක් තිබුණු කිසියම් අවශ්‍යදේකින් එක මොහොතකදී සුවපත් වුණොත් පෙරපසු මනස දකින්න එයාට සතුටක් ඉන්නේ නැති වෙයිද? ප්‍රීතියක් ප්‍රමුදයක් ඉන්නේ නැති වෙයිද? ඈ ඒ වගේ මේ තරම් විඳපු දුක්සහගත මානසික පීඩාවන්ගේ වෙහෙසෙන් මිදුණු මනස දකින්න එයාට ප්‍රීතියක් ප්‍රමුදයක් නොපදී කියලා හිතෙයිද? උපදින බුදුන් ලෝකේ කෙනා පස් ආකාරයකින් ප්‍රීතිය උපදින හැකි. එතකොට මෙන්න මේ වගේ ප්‍රීති ප්‍රමෝදය නිසා ඇති වෙන සමාධියට ඔන්න ඔය ඇත්ත තියෙනවා. ඊට පස්සේ ඒක මේ සාසනේ ගොඩක් ඕන ඇහැ පිළිසිඳ දකින්න විතර භවනා කරනවා කියලා කියන්නේ. රූපේ පිළිසිඳ දකින්න විතර භවනා කරනවා කියන්නේ. ওই ටික දකින්න අනිත් ආයතන ටික කොහොම වුණත්. ඕනෝගේ කන්න නාසය දිව ශරීරය කියලා ආයතන ටික තියෙනවා. ඒ තමයි වෙන වෙනම ඇත්ත තියෙනවා. පොඩි ගන්ධ ඇහෙන් කියපු මට්ටම් ටික වගේ තමයි කන්න නාසය දිව ශරීරය කියන මේ ටිකත් අනිදර්ශන දකින්න බැහැ. අතීතයේ දැකලත් නැහැ, දැන් දැක්කේන්නේත් නැහැ, අනාගතේ පේන්නේ. ඇහැට පෙනෙන්නේ රූප මිසක රූප බාහිර මිසක. බාහිර රූපේ ආය මෙහෙම බලුවත් මෙහෙම බලුවත් රූපේ රූපේම මිසක. රූපේ ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්න බැහැ. හිතෙන් කෙලෙසේ කරන රූපේ දෙකට බලලා තියෙනවා අපි. ඇහැට තාත් එක්ක ඒකයි ඒකව ආයතන පිටින් දකින්න ගියම රූපේ කියන එක බාහිරමයි කියලා යදන්න. ඇහැට පෙනෙන රූප මොනවද? බාහිර රූප නේද මේන්නේ. ඇහැට සාපේක්ෂව බලන්න ඕනේ. ඇහැට සාපේක්ෂව ඇහැ ආධ්‍යාත්මික රූපය බාහිරයි. එහෙනම් ආධ්‍යාත්මික රූප කියන කර්තනේ මේ පෙනෙන රූපෙට මම කියලා කිව්වොත් මේ පෙනෙන රූපෙට මම කිව්වොත් වෙනසක් නැහැ. ඒක මේකයි දෙකම බාහිරයි. මේ මම කියලා අද පෙනෙන ඕගොල්ලෝ ඇහැට පෙනලා මම කියලා හිතාගෙන රූපෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ රූපෙ මත නෑ චිත්ත දැටි කිසිම කේතන. ඔය වර්ණසතරම්, ඔය බාහිර ජීවිතින් දිවල් නැහැ කි. ඒ මොකද? අනේ මම මූණ කැතයි මූණේ කුරුල්ල නැගිලා මම කොච්චර කැතද කියලා ඕගොල්ලෝ දුකින් රූපයෙන් ගන්නේ තියෙනවා. බාහිර මේ වගේ රූපයක් Taman කියලා දුක වෙනවා කියන එක කියන්නේ. කෙලෙස් තියෙන දුක නැතිද? ඔක්කොම. එතකොට ඔන්න ඔය වගේ රූපේ කියන එක කිසිද දැක්කහම මෙන්න මේ කාම භූමිය විතර වෙන්න පුළුවන්. එතකොට අපි භාවනා කරනවා කියලා කිව්වොත් ඔන්න ඔය ඇත්ත නැහැ. ඊට පස්සේ තව කියනවා මේක කරපු පොතේ අපිට සතර සතිපට්ඨානෙ බලන්න ඔය දැන් ස්පර්ශ ආයතන හරි රළු මට්ටමේ තියෙන්නේ. තව පුරාණ කර්මෙන් හටගත්ත කසල මෙතෙන් ඉති කසල උගහ ගැන තව බොදිය තව තියෙනවා අපිට. හරි. ඒ ගහේ හැදිච්ච එක අත්තක් ගැන විතර ඉතිරි. ඔය වගේ අතු හයක් තියෙනවා කනනා සෙදිය ශරීරේ. තොපි ගහ ගැන ඉස්සරේ කුටි. හරි. ගහේ හැදිච්ච අතු ටික තමයි මම කියන්නේ. ගහේ විස්තරේ බුද්ධි ඒ ගහේ විස්තරේදී තියෙනවා සුකුම රූප 18 කියලා එකක්. සුකුම කියන්නේ තාමත්ම සූක්ෂමයි. ඒ රූප ටික තියෙනවා තමයි ගහේ තියෙන ඇලීම බැඳීම මෝහය අඩු වෙන්නේ. ඈ කාලෙකට දැනගන්න සුකුමයි කියලා කියන්නේ අනිදස්සනයි. දකින්න බෑ ඒ රූප කවදාවත් එහෙම දකින්න බෑ. අප්පටිකයි කියලා කියන්නේ ඒ රූප කවදාවත් ගැටෙන්නේ නැහැ. දැන් මේ ඇහෙන රූපේ ගැටෙනවා, කනන සද්දේ ගැටෙනවා, කය පොට්ටම්නේ ගැටෙනවා. නමුත් මේ සිවුම් රූප කියන 14ක් තියෙනවා. ඒ සිවුම් රූප 14 කවදාවත් දකින්න බෑ. කවදාවත් ගැටෙන්නේ නැහැ තවත් යමක් එක්ක. අනිදස්සන අප්පටිකම්. ඊට පස්සේ තියෙන එක තමයි ධර්ම ආයතනේ පරිහරණය. ඒ කියන්නේ සිතේ තියෙන සිතුවිලි වලටයි මේ රූප හැදිලා තියෙන්නේ. ඒ හින්දා මූලින්ම දත යුතුයි මිසක. මනෝ විඥානයෙන්ම විඤ්ඤාණයයි මිසක. ඒ රූප දැනගන්න බෑ. ඊට පස්සේ ඒකට කියනවා තව දුර රූප කියලා. දුර රූප කියලා කියන්නේ ඒකේ අවබෝධය හරිම දුෂ්කරයි. අවබෝධය හරිම අපහසුයි. හරිම ගැඹුරුයි. ඉතින් ඒවා කවදාම හරි දවසක අවබෝධ වෙලා අවබෝධ වුණොත්මයි අපි දුකෙන් මිදෙන්නේ. අවබෝධ වෙන්න නම් ඒක අහගන්නමම වෙනවා මිසක ඕගොල්ලෝ සම්මති දර්ශනා භාවනා කරනකොට අහගන්න නැතුව ඒ රූප ටික අවබෝධ වුණොත් ඔයගලන්ට පච්චේක බුද්ධරි සම්මාස බුද්ධරි කියන්න වෙනවා. මොකද ඉච්ඡනට යථාර්ථයේ ගැඹුරේ කියේ. නමුත් බුදුහාමුදුරුවෝ මේ ධර්මය තනියම අවබෝධ කරගත්තේ ඉන්න සම්මාස බුද්ධය කිව්වා. බුදුහාමුදුරන්ගේ වචනෙන් අපි අහලා දැනගෙන ඊට පස්සේ භවනා කරලා බුදුහාමුදුරුවන්ගෙන් අහගත්ත දේ දැක්කම අපිට සාරක කියලා කියනවා. අනුබෝධය කියලා කියනවා. අනුවවෝද කරගත්ත කියලා කියනවා. මොකද නැත්නම් මේ දර්ශනේ ඉච්ඡිත තියුනේ ඉච්ඡිත සිවු හිතන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ගැඹුරුයි කියලා හිතනවා නම් කොච්චර ගැඹුරුද. හැබැයි ඉතින් ගැඹුරුයි කියලා ඒක අතහරගන්න නෙමෙයි කිව්වේ. නොගැඹුරු දැනකට එන්න අන්තිම තහම ගැඹුරු කියලා නොගැඹුරු කියන එකක් නෑ. කිලෝ පහක බරක් තියෙන කිලෝ රත්තරන් පහක් කිලෝ පහක බරක් අරගෙන අවුරුදු පහයක පොඩි ළමයෙකුට අතර දුන්නොත් මේ ළමයා ගොඩක් ළමයි උත්තර නෙ කියන්නේ නෑ. අවුරුදු පහලොක ඉස්සර කෙනෙකුට දුන්නොත් ගොඩක් ළමයි උත්තර නෙ කියන්නේ. මොකද කිලෝ පහ පොඩි ළමයා ගාවට බර වැඩි වුණා ලොකු ළමයා ගාවට බර අඩු වුණාද නැහැ. කිලු බහර වෙන සසඳාර්ණයක් කරන්නේ කිලු පහ පහමයි. දරා ගැනීම පුද්ගලයෙන් දරා ගැනීම හා තරා ගැනීම නොහැකියාව මත මේක බර අඩු වෙලා තියෙනවා. මේ පොඩි ළමයා ලොකු වෙච්ච දවසට යතනක බලන්නේ. ඒ වගේ කිලු පහ පහමයි වගේ ධර්මයේ ධර්මයමයි. නීවරණ සහගත මනස අවුරුදු පහක ළමයෙක් වගේ එයාට මේක බලයි ගැඹුරු බෑ. නීවරණ ධර්ම දුර්විච්ච මනසක අවුරුදු පහළොවක ඉච්චක තරුණයෙක් වගේ එයාට මේක පහසුවෙන් තරණයි බලන්නේ. කිලෝ පහ පහමයි. එයා මුකේ මෙයා ගාවට ගියම බර වැඩියෙන් දෙන්නේ හිටිය මෙයා ගාවට ගියම බර අඩු වෙන්නේ හිටිය නෑ. පුද්ගලයක දරාගෙන මේ මහා නෑ කියවමට තියෙන ප්‍රශ්නේ. ඉතින් සමතකමතහන් තේජයක් තියෙන සමතකමතහන් වල නීවරණ ධර්ම දුරු කරගත්තොත් අර පොඩි ධර්මය තමයි කොහොමද යාට මේක බර නෑ වගේ. ඒ දාත මේ ධර්මය යාර ගැඹුරු නෑ. ඒ නිසා අපිට විතරක් ධර්මය තේරෙන්නේ ගැඹුරු කියලා හිතන්න එපා. ඒක උපමාවක්. ධර්ම මේ බාල වයසේින් දැයි බර වැඩි කියලා තේරෙන්නේ. කිලෝ පහේ ප්‍රශ්නේ නෙමෙයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ධර්මයේ පැත්තෙන් තියෙන අපේ දෝෂය අපිට ඒක උඩ අත හදාගන්න. ඉක්මනට පුළුවන් තරම් කන්න ඕනේ. එතකොට කියන්නේ ඒ ළමයි කිතේ ලොකු වෙනවා හොඳ කන්න ඉක්මනට කියලා කියන්නේ. ඒ වගේ පුළුවන් තරම් හොඳ කනවා පුළුවන් ඉක්මනට ලොකු වෙනවා. ඒකට පුළුවන් තරම් හොඳට සීල සමාධි භාවනා කරනවා. එතකොට ඉක්මනට ලොකු ළමයි වෙන්න පුළුවන්. එතකොට බලන්නේ. එහෙනම් කවුරුත් අපහසුයි කියලා හිතන්නේ නැපා, දැන් කියලා හිතන්නේ නැපා පුළුවන්. පොඩි අවුදින් මොකටද ලොකු වෙනවා. එච්චරයි කියන්නේ. ධර්මයේ. ඈ දැන් අපි ගස් උගහගෙන කතා කරනවා වගේ මේ අතු ටික පිළිබඳ තියෙන හැ කර දිවන ශරීරී රූප සම්ප දේව ටික පිළිබඳ තියෙන කය ගැන කතා කරමු. ඒ ටික තමයි ටිකක් දුෂ්කරයි අමාරුයි. හැබැයි අමාරු කියන්නේ පා ඒ අමාරුද දකින්න තමයි අපි භාවනා කරන්නේ. එතකොට උගුරු හිත හකට යන දෙයක් නෑ. මොකද භාවනා කරන මොකද කියලා හොඳට අර්ථය තියෙනවා ඔයගොල්ලන්ට. හාමුදුරනේ දැන් හිත සමාධිය මට හොඳට ආලෝකයක් ඇති වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මෙහෙම මෙහෙම වෙලා දැන් මොකද කරන්න කියලා අහන්න ඕනේ. ඈ දැන් හුස්ම පාන ගොඩාක් සිවුම් දැන් මොකද කරන්න ඕනේ? දැන් හුස්ම පාන නොදෙණිය යන හාමුදුරනේ මොකද කරන්න අහන්න ඕනේ. මොකද කරන්නේ නම් මොකද කියලා දන්නවද නෙමෙයි. ඒ නිසා හරි ඒකෙන් අපි සුඛම රූපටිව ගැන කතා කරමු. මේ ටික අපි හොඳට තර්කානුකූලව හිතන්න අහන්න වෙනවා. සද්ධායෙන් නම සද්ධායෙන් කියන්නේ නුවණ මොන මේ ටිකට මේවා අහුනම් ප්‍රඥාවමයි අවදීන කියන්නේ විඥානේ මට්ටමින් ගන්න බෑ. ඇහෙන කොටත් නුවණ හිතන කොටත් නුවණ ඒ මෙයින් තරම් සියුම් ධර්ම තමයි. ඒ සුඛම රූප කරෙන් ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය ආකාශ රූපේ ලහුතර රූප මුදිතර රූප කම්මජතර රූප උපචය රූප සංස්කෘත රූප ජරතර රූප අනිච්චත රූප කබලිකාහ කියලා තියෙයි. එතකොට ඒකමම විස්තර කරන්න ඒවා ටිකක් තේරුම් ගන්න. ඉන්ද්‍රිය රූප භුජේන්ද්‍රිය රූප ඔකට අපි හඳුනන භව රූප කිත්ති භව රූප පුස්ස භව රූප කියලා. මේ ඉන්ද්‍රිය රූප භුජේන්ද්‍රිය රූප කියන එක නොදන්නා කම හේතු අපිට ස්ත්‍රිය පුරුෂය කියලා රවටන රාග දේශය ඇති කර ගන්න. අපි ස්ත්‍රිය සහ පුරුෂය කියන එක හැදිලා තියෙන කොහොමද, ස්ත්‍රිය කුණේ පුරුෂය කුණේ කොහොමද කියලා තේරුම් ගැනීමම හේතු වෙනවා ස්ත්‍රී පුරුෂ භාවයෙන් මිදෙන්න. දහමක් රහතන් වහන්සේලට ඉස්ත්‍රි පුරුෂ භාවයක් නැහැ. භාවයක් නැහැ කියලා කිව්වේ ඒ වගේ ස්ත්‍රී භාවයෙන් පුරුෂ භාවයෙන් සංකල්පනේ ධර්මතා ටිකක් තියෙනවා. අර වගේ මෙහෙම වහන්සේ මාර්ගය දෙන්න හොඳ උත්තරයක්. ස්ත්‍රී කොහොමද කැලේ තනියම භාවනා කරන්න කියලා මාර්ගය ඔබ ගිහලා ස්ත්‍රියකට කියපන් කියනවා. හරිද? ස්ත්‍රියක් නම් යම් කෙනෙක් ස්ත්‍රී කෙනෙක් කියලා මට ඒක අදාළ නැහැ කියනවා. බලන්න වාචික සූත්‍රය. ඉතින් ඒකෙදී ඉති ඉන්ද්‍රිය රූපේ සහ පුරුෂ ඉන්ද්‍රිය රූපේ කියන එක ඉන්ද්‍රිය කියන රූප හැම වෙලෙම කර්මජයි. කර්මජ රූප. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධානයි. මේ ජීවිතයේ පවත්තන්ද ප්‍රධාන වෙන ඉන්ද්‍රිය දෙක ඉති ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය රූපේ. ඔය ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය කියන එක තියෙන සිතේ තියෙන චෛතසික වල වේදනා සංඥා සංකාරකෙන් චෛතසික වල ගතිය. සිතේ කර්මයේ උපන්න ප්‍රතිසන්දි සිතේ තමයි ස්ත්‍රී ගතිය තියෙන්නේ. පුරුෂ කියන ගතිය තියෙන්නේ. මේ සිතේ තියෙන ස්ත්‍රී ගතියට පුරුෂ ගතියට අනුව හැදිච්ච රූපේ මහමූර්ත ටික තමයි රාසිච්ච රූපේ තමයි මේ තියෙන්නේ. එමන්ත මේ පෙනෙන රූපේ ස්ත්‍රී රූපේ හෝ පුරුෂ රූපේ නෙමෙයි. ස්ත්‍රී රූපේ කවදාව සම්බන්ධ නැහැ. පුරුෂ රූපේ අල්ලන්න බෑ. සමහර උපමාවක් කළොත් තල්ගෙඩියක් හරි පොල් ගෙඩියක් හරි අරගෙන බිම හිටෙවුවොත් පොල්ේ තියෙන පස්දේ කිමුසුලන් හතර උදාගෙන ගහක් හැදෙන්නේ මේ ගහේ අතු ඉති දෙදෙන්න තු තනි කෙලින් මුසවලට ගහ හැදෙනවානේ. ඒක අපිට නම් තාල වර්ගයේ ගහ කියලා. ඊට පස්සේ අඹරැටියක් හරි මුදැටියක් හරි හිටවුවොත් පොළොවේ තියෙන පද්ධිය ගිනිසුලන් හතර උදව් කරගෙන අර්ථ බෙදින ඉති බෙදින කොළඹින ඝාත හිටි. දැන් මට කියන්න එකම පොළොවේ තියෙන පද්ධිය ගිනිසුලන් හතර උදව් කරගෙන එකක අර්ථ ඉති බෙදින හැතුනේ ඇයි? එකක අර්ථ ඉති මුදැටිය හැතුනේ ඇයි? පද්ධිය ගිනිසුලන් හතර මොකද්ද මේගොල්ලන්ට දක්වල තියෙන වස්කම්? ඈ පස්සේ ගුණ අතර කළ තියෙන වෙනස්කම් මොකද්ද? වෙනස්කම් නැහැ. එකයි. ගහ මෙහෙම හදන්න පුළුවන් කම තිබ්බ තියෙන ගහේ තියෙන බීජ නේද? ගහේ තියෙන බීජ ගතිය නිසා පස්සේ ගුණ තුලන් හතරෙන් හැදෙන රූප කලාප රාශි වල උඩට ගිහිල්ලා තියෙන අත්‍යන්තෙ නෙදෙන්නේ නැතුයි. ගන්න පටිඝාපෝතේජ වායුවේ හතරමාදාස රූප කලාප රාශි වෙන්නේ වැඩෙන්නේ මේ ගහේ තියෙන බීජ ගතියට අනුව. තාල වර්ගය කියන එක තියෙන්නේ වර්ගය කියන්නේ අර හැදිච්ච ගහ නෙමෙයි. එහෙම ගහක් හදන්න පුළුවන් බීජ තියෙන ගතිය. ඒ තල් ඇටේ තිබුණු ගතියට සාති වෙච්ච පටිය ආපෝතේ ජෝ වායෝ කියන ටික තමයි අවකාශය කියලා අපිට තේරෙන්නේ. ඊට පස්සේ අඹයටේ හෝ නුගේ ඇටේ තමයි තියෙන්නේ අර්ථයෙන් බෙදලා හදන්න ඕනේ කියන ගතිය දින බීජය. ඒ ගතිය නිසා හැදිච්ච රූපේ තමයි අපිට ගහ කියලා තේරෙන්නේ. පස්සේ කිසුලන් හසු දවකල කි. ඒ වගේ එකම බස්පාන් කවක මුන්නට අරන් ස්ත්‍රී පාන් කරන පුරුෂ පාන් කරන පුත්‍රී බත්තට පුරුෂ බත්තට කියනවා නෑ. එකම පස්සිය ගිනිසුලන් හතර අරගෙන කල්ති කය ඇතුළු කරගෙන පවතින හිතේ තමයි තියෙන්නේ මේ කනබුන රූප කලාප අනුක් කරන්න ඕනේ මොන විදිහද කියලා. හිතේ තියෙන ගති වලට අනුව ලෝකයෙන් තුළ ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා පෙන්නලා සැපදුක් විඳින්න පුළුවන් විදිහට රූප කලාප හදවන ගතිය තියෙන්නේ ඉති ඉන්ද්‍රිය කියන එක තියෙන හිතේ. ඒ විදිහට තමයි මේ රූපේ හදන්නේ. හිතේ තියෙන ඉන්ද්‍රිය ගතිය නිසා ඔන්න රාශි වෙච්ච මහ භූත රූපේ තමයි මේ තියෙන්නේ. ඒ හිතේ තියෙන පුරුෂ කියන ගතිය නිසා, පුරුෂ කියන ඉන්ද්‍රිය නිසා, භව රූපේ නිසා රාශි වෙච්ච මහ භූත රූපේ තමයි මේ තියෙන්නේ. මේක ඵලය. මේක ඇති කරපු රූපය හේතු. මේක ආහාරයෙන් හැදුණු රූපය. මල මිනිහක ඉත් ඉන්ද්‍රිය නැහැ. පුරුෂ ඉන්ද්‍රිය රූපේ නැහැ. ඉත්ති භව රූපේ නැහැ. පුරුෂ භව රූපේ නැහැ. ඒ භව රූපේ නිසා හැදිච්ච මහ භූත රූපේ විතරයි තියෙන්නේ. එතකොට කවදාවත් ඉත්‍යයක් වල්ලන්න බෑ. පුරුෂයෙක් වල්ලන්න බෑ යථාර්ථය තමයි. ඒ ඉත්ති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය නිසා හැදිච්ච රූපේ ඉන්නේ. ඔබලු හිතන්නකො එකම පාන් කාලා කොහොමද ඉත්‍ය හැදෙන්නේ පුරුෂ හැදෙන්නේ කියල. එකම පටිඝාපෝ තේජෝ වායෝ කියන හතරෙන් එක ගහක් කෙලින් හැදුණු තත්වයේ තිබෙදි එක ගහක් අතුරෙන් තිබෙන මොකද කියන්නේ කොහොමද? දිජිතින් හැ කියවන්නේ නේද? එකම වත්තන් කෝ නැත්තම් අම්මගෙන් බොන කිරි ටික නම් කිරි ටිකේ ඉඳලා එකම දේ ජීවිත කාලා ආහාර වෙනසකින් නැතුව මේක වෙනතනකින් වෙන රූපයක් හැදෙන්නේ අපිට පේනවා ආහාරයෙන් හැදෙන්නේ. ආහාරෙන් රූපෙ හැදුණට වෙනසකින් හැදෙන ගතිය උතරින් පටන් ගත්තා. ඉස්සිය කුණ්‍ය පුරුෂයෙක් වෙන විදිහට උනේ කොතනින්ද කියන එක තේරෙන්නේ නේ. එතකොට දැන් හිතන්න හිතේ තියෙන ඉති ඉන්ද්‍රිය නැත්නම් කර්මජ ගතිය නිසා හැදුන රූපෙ නම් මේ ඉත්‍ය ආකාරයේ ඉතිභාවයේ ඉතිලීලාවේ ඉති හඬ කියන ඔක්කොම රූපති බඳුන තියෙන මේ ඉන්ද්‍රිය සිතේ තියෙන චෛතසිකය. එතකොට ඒක හේතුව මේ ඵලය. මේ රූපේ හදපු හේතුව රූපයේ චිත්ත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එතෙන් ඒ රූපේ ඒ හිතෙන් හදපු රූප කිවිසු වෙනවා. ඒ දිට්ඨිය වලින් වෙන්නේ නේ. සාසිරිච්ච රූපෙ කිවිසු වෙන හැදී තිබෙනවා. අද අපි ඉන්ද්‍රිය රූපේ පුසින්ගේ රූපේ නිසා රාත්‍රී විච මහ භූත රූපය අල්ලලා ඉත්‍ය කරනවා කියලා කියන්නේ. පුරුෂ ඉන්ද්‍රිය නිසා රාශි වෙච්ච අවකාශයේ රාශි වෙච්ච සතර මහා ධාතු රූපය අල්ලගෙන පුරුෂය කරනවා කියලා හිතාගෙන ඉන්නේ. ඕගොල්ලන් ඉත්‍ය පුරුෂය කියලා රවට්ටන්න පුළුවන් විදිහට මෙහෙම ඇද හැඬතල හඳලා අර වඳුරු අල්ලන්න ගිය වැද්ද සමහර වෙලාවලට උපුනවල් ගාව තියනවලු කොහොල්ලවලින් හදලා බෝනු කුබරු හදලා හරිද මක්කට ලාභ කියලා තියනවලු ඈ ඉතින් වඳුර කිස්ලා ගහනවා කියනවා මතයෙනවා මේ අති ගහන දෙකක් තියෙනවා කකුලෙන් ගහන එකක් තියෙනවා මේ කකුලෙන් ගහන එකක් තියෙනවා ඕලින් ගහන එකක් තියෙනවා එතකොට ඕන විදියට ගන්න උරුදු ජනත කුමාරයෙක් උපුනවල් තියෙනවා ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය රූපෙන් කර ගන්න ඔය වගේ කර්මජ රූපෙන් හැංගිලා ඉඳලා කොහොල්ල බබ හදලා වගේ මෙහෙන් ඉත්‍ය පුරුෂ කියන රවට්ටන මුලින්දී රූපය හදලා තියෙනවා. දැන් ඉතින් මේක හදපු කෙනා වඩුව මෙහෙ කෙරෝයි. සතර මහා ධාතුන් මේ විදිහ එකක් හදලා තියෙනවා. දැන් මේ ඉත්‍යක් නේ කියලා අල්ලනවා ඒ අතට දෙනවා. පුරුෂයෙක් කියලා අල්ලනවා ඒ අතට දෙනවා. අන්තිමට පස් පොලෙන් අහුවෙලා බැදලෙන්න ඉන්ති රූපෙ ඉන්ති ශබ්ද ඉන්ති ගන්ධ ඉන්ති රස ඉන්ති පොට්ටබ්බ කියලා පුරුෂ රූප පුරුෂ ශබ්ද පුරුෂ ගන්ධ පුරුෂ පොට්ටබ්බ කියලා පස් පොලෙන් අහුවෙලා තියෙන මහ භූත රූපෙ. ඇයි මහ භූත රූපෙ මේ විදිහට කියන්නේ මේ කරපු කෙනා මෙනේ. එතකොට අපි මේ දකින්නේ ඉත්‍යයක් හෝ පුරුෂයක් කියන තැනට පෞද්ගල සැබෑ මාර්ථය මෙහෙම නේ දෙයකින් උදන්නාකමත් ඉත්‍ය පුරුෂයෙන් කියව රැවටෙන්න තියෙන ඉඳ වැඩි. කවදාවත් අපිට මේ ඇත්ත නොදැක මේ මුලාව දුරු කරගන්න බෑ. බුදුහාමුදුරු පහලක කියන නොදුන්නා නම් අපි කලබුණ ආහාරෙන් දිහා බලාගෙනමයි හිතාගෙන ඉන්නේ ඉත්‍යයක් කියලා පොඩි කියලා. එතකොට ඉත්‍යයක් කියලා මෙහෙම ඇල්ලුවා කියලා කියන්නේ සතර මහා ධාතු රූපේටයි මේ තණ්හාව වැටෙන්නේ කියන්නේ අපි. මොකද ඉස්ත්‍රියකට කරපු තණ්හාව පිළිස්න එතන ඉස්ත්‍රිය තිබුණා නම් කියන. ඔන්නෝ කයි ඉත්‍ය ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය කියන රූපී ලක්ෂණය. මහ භූත රූපේ නිබඳ හැඩවලට හැදුව ගතියට කියන ඉන්ද්‍රිය ප්‍රදේශ රූප කියලා. ඔක සිටී ඇති ගතිය පිටින් තමයි හදන්නේ. ඔක තමයි සුඛ රූප වල උපදින තේමාව කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා ජීවිත ඉන්ද්‍රිය රූප කියලා. ඉන්ද්‍රිය රූපෙන් ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ ජීවිතය පවත්වා ගැනීම ඉන්ද්‍රියක් තියෙනවා. ජීවිතය ජීවත් කරන්න පුළුවන් ඉන්ද්‍රියක් තියෙනවා. ඒකට කියනවා අපි පණ ඇති සහ පණ නැති කියලා. කොටස් දෙකකට බෙදෙනවානේ. දැන් මේ මේසේ වගේ දුරකතන වගේ දේවල් වලට කියන පණ නැති වත්තු කියලා. ජීවිත ඉන්ද්‍රිය තියෙන ඒවට හඳුන්වන්නේ පණ ඇති වත්තු කියලා. දැන් මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත අපේ ජීවිතය ගස් කොළන් වලට ගත්ත දෙන ජීවිතෙන් ජීවිතින් ජීවිතය තේරුම් නේද? හැබැයි මෙතන අපි ඉන්න තැන වෙනසක් තියෙනවා. මෙතන රූප ජීවිතින් නිසා නාම ජීවිතින් විතර දෙකක් තියෙනවා. අපි ඉන්න තැන ජීවිතින් දෙකක් තියෙනවා. බාහිර වස්තුන්ගේ තියෙන රූප ජීවිතින් විතරයි. අපි ගාව තියෙනවා රූප ජීවිතින්ගේ නාම ජීවිතින් දෙක දෙකක්. මේ ජීවිතින් ජීවිතේ මොකක්ද ලන්නවද? තමන්ට තමම හදා ගන්න පුළුවන්. එහෙම ජීවත් කර ගන්න පුළුවන්. ඒකයි තේරුම. මම උපමාවක් කළොත් සෙලපු දෙක කරගෙන අංගල දින වරටම ඇටි සෙලපු හත්තිනු අවිතෙන් සෙලපු දෙක කරගෙන මාස 6ක් විතර දාන්න බලන්න දැම්මහම කොච්චර කඩිය දෙනේද ගෙවනවද නැද්ද සෙලපු නොදා ඔය මාස 6ම ඔය ගමනම ඕගොල් වෙගින්තුන් එන් කකුල ගෙවෙන්නේ නැහැද කියනවා ඉතින් බැරිලා ඔයගේ අපි අවදින විදිහට කකුල ගෙවුණු නැරෙන්න රූපේ කිදුවෙන්නේ නැති නමුත් ජීවිතින් දී ලක්ෂණ රූප ලක්ෂණ යතනේ ගෙවෙන කියන එක හදා ගන්නවා ගෙවෙන කියන එක හදා ගන්නවා හරිද කනකොල ආහාරයෙන් අජීවස්ති කෙරෙපි ජීවිතින් දීනේ ගෙවුණු ගෙවුණම තමයි යටේක හදා ගන්න ජීවිතින් දෙනතික ලක්ෂණය තමයි ජීුණාම එක ගන්න හදා ගන්න දැන්. සරප්පු ජීුණ ජීවිතින් දෙනා කියන්නේ එයාට ඒව හදා ගන්න දැන්. ඉතින් ජීුණ බව කියනවා. අදුව තේරෙනවා. ඕනම දෙයක් අජීවී වස්තුවක ස්වභාවය තමයි මොකද ඒක ජීුණාම ගේ හදා ගන්න දැන්. ජීවිතින් දෙනුගේ ලක්ෂණය තමයි මොකද්ද? එයාට ඒව හදා ගන්න පුළුවන්. ඈ ගහක් උනක් ගන්න ගහ හදිස්සියේ කැපුවොත් එයා ආයෙ දරු ගන්න. ඒක හදා ගන්න. පුත්තන් ගහුවොත් පුත්තා භෝජනයේ ආපහු හදා ගන්නවා. මොකද එයාගේ ඉන්ද්‍රිය තියෙනවානේ. ජීවිතින් ඉන්ද්‍රියෙන්ද එයා ඒක හදා ගන්නවා. ඒ හදා ගන්න එයාව ජීවත් කර ගන්න පුළුවන් ක්‍රමයක් ගියා අදාළත් එකක් තියෙනවා තමයි ජීවිතින් ඉන්ද්‍රිය කියලා කියන්නේ. තේරුණානේ? එතකොට මේ රූපය ඇවිද්දට ගෙවෙන්නේ නැති ගෙවෙන්නේ තුනේ ගෙවෙනවා. නමුත් එයා හදා ගන්නවා. ඒක තමයි ඔන්න ඔය කොටේ ජීවිතින් ඉන්ද්‍රිය කියලා කියන්නේ. තේරුණා? ඒ ਬਾහිර තියෙන ගස්තරුතින් ජීවිතින්දී මේ රූප ජීවිතින්දී ඇත්ත එකයි. නමුත් මෙතන තව වෙනසක් තියෙනවා. මෙතන තියෙන නාම ජීවිතින්දී කියලා කියන්නේ. ඒ රූප ජීවිතින්දී කනබල ආහාරය ලැබෙන වෙන කොටත් හදලාගේ රූපය හදාගන්නේ රූපෙන් ජීවිතින්දී කරනවා. චිත්තචෛතසික ටික තුල මේ චිත්තචෛතසික ටිකෙන් පොද නිරුද්ධ වෙන්නේ ඊගව චිත්තචෛතසික ටික ඇති වෙන්න පුළුවන් හේතුව හදලා. ඒ සිත නිරුද්ධ වෙන්නේ ඊගව චිත්තචෛතසික ටික ඇති වෙන්න පුළුවන් හේතුව හදලා කියලා නාම ධර්ම ටික ජීවත් කිරීමේ අඛණ්ඩ වෙන්නේ නෝ කුටි. ඔකට තමයි ජීවිතයෙන් ජීවුද කියලා කියන්නේ. ඕන ඔය ධර්ම පාඩියට. හරිද? එතකොට මේකත් මේ නාම ජීවිතින් සහ රූප ජීවිතින් කියන දෙකම මේ කයේ පිහිටලා තියෙන චිත්තචෛතසික ටික තියෙනවා. මේ කයේ තියෙන රූප ජීවිතින් දේවල් පවතින්නේ මේ චිත්තචෛතසික ටික නැත්තම්. ඒ නිසා ජීවිතින් දේ කියන එකේ වැදේ තමයි හැබැයි චිත්තචෛතසික ටික සැරේ. එතකොට ඉන්ද්‍රිය පුසින්ද ජීවිතයෙන් ඊට පස්සේ අවකාශ රූපය කියන එක ගත්තාම දැන් අවකාශ රූපය කියලා අපි හිතාගෙන ඉන්නේ කෙනෙක් හිතන්නේ අවකාශය කියන එක නිවනට උපමා කරන අහස වගේ කියලා. ඒ කියන්නේ කුලක් කියන්නේ අහස කියන කිසි දෙයකින් හැදිච්ච එකක් නෙමෙයි. කිසි දෙයකින් නැති වෙන එකක් නෙමෙයි. ඈ ඔහේ ස්වභාවික කියන එක ඉඳ කියන්නේ අහස කියන එක කියලා. නෑ අහස කියන එක සංකත පරිදුම් පල හේතුකින් හටගත් එකක්. අහස දෙයාකාරයි. ආධ්‍යාත්මික සහ බාහිර කියලා ඉඳ. දැන් නාසිතුරු කන් සිතුරු මුඛ සිතුරු වගේ දැන් ගත්තාම මේ ශරීරයේ සාපේක්ෂ වේගයෙන් ගැටලුව තියෙනවා අවකාශය. ඒකත් සාපේක්ෂව මේ අවකාශය කියන එක අදාහිත තියෙන්නේ මේ කායික සාපේක්ෂව. අවකාශය කියන එක අදාහිත තියෙන්නේ කාය සාපේක්ෂව. ඇයි එන්නේ? මේ කාය හැප්පෙන්නේ නැතුව ගිනියන්න පුළුවන් ඉඳ තියෙන තැන් වලටයි අපි අවකාශය කියලා කියන්නේ. හොඳයි. අපි මේක වල සියුම් ආත්ම භවයෙන් ක්‍රේන්තිගේ වත්තමක හෝ දෙවියන්ගේ වත්තමක උපන්නේ. ඒ ශරීරික සාපේක්ෂ අවකාශය මේක නෙමෙයි මේ ඇතුළු තියන්න පුළුවන්. එයා හැපෙන්නේ එයාගේ මන්ත්‍රේ ශරීර වල විතරයි. තේරුණේ. දැන් සියුම් දෙවියන් කරතු එයා මේ ශරීර ඇතුළේ මොනවද කියන්න පුළුවන්. හැබැයි එයාට එයාගේ මන්ත්‍රේ ශරීර වල හැපෙන්න බෑ. ඒ දැන් හැපෙන්න කියන තමයි අවකාශය කියන්නේ. රක්නේ ගත්තු එයාගේ දෙවියන්ගේ ශරීරය ගැන කියන දුර. එයා හැප්පෙන්නේ එයාගේ මස්ත්‍රේ ශරීරයක. එතකොට අවකාශය කියන එක කෙනා කෙනාට සාපේක්ෂව ශරීරයට සාපේක්ෂව හම්බෙච්ච දෙයක් නෙවෙයි. නැත්නම් මේ අවකාශය කියන එක මොකද මේකෙන් තව මුලින්ම සිවුරු රූපයකි. අවකාශයේ කිසිම තැනක වික්ත්‍යයක් නැහැ. කිසිම තැනක රික්තිය කියන විදියට රික්තිය නැහැ. රික්තිය කියනවා අපේ ජීවිතේ නන්ද නැහැ. හැමදාම පටිආපෝ තීතු වයින්ත සතර මා ධාතු තියෙනවා. තමයි පරමාණු න්‍යාස්ති වලින් කරන්නේ මොකද්ද? මේ අවකාශයේ තියෙන රික්තිය කැටි කරන්නේ. න්‍යාස්ති විද. රික්තිය කැටි කරොත් ඒ රික්තිය පුරවන්න ළඟපත් තියෙන ඔක්කොම කඩාගෙන එයි. එහෙම වෙන්නේ නැත්නම් මේ විශ්ලිස් නැති නිසා. නමුත් ඒ රූපපති යගේ හැප්පෙන්නේ නැහැ. දැන් අපේ රූපේ මට්ටම විඥානයේ පිටින්න කයේ මට්ටම ඔන්නේ කයල සාපේක්ෂව ඒ මට්ටමේ රූප වල යනවා කාලේ කියන්නේ. ඒ කියන්නේ අවකාශය කියන එක අපි දතේතු සංකතය කියන එක මේ කය සාපේක්ෂවයි කය කියන එක තියෙන චිත්තජීවිත නිසා. එතකොට අවකාශ රූපය සියුම් එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ලහුතරූප ගැන මම කියලා කිව්වා. ලහුතරූප කියන්නේ සැරෙන්නේ අපි තරාදී ප්‍රදාන කිව්වොත් අපේ කය කිලෝ 50ක් 60ක් වෙයි. නමුත් ඇවිදිනකොට අපිට කිලෝ 50ක් 60ක් ගෙනෙන බරක් දැනෙන්නේ නැහැ. අලියෙක් කො තරාදී දාලා කිව්වොත් අලිය කිලෝ 1000ක් වෙයි නම් අලිය දිනනකොට අලිය කිලෝ 1000ක් ගෙනෙන බර දැනෙන්නේ නැහැ. සිතෙන් කය නිබර කරනවා. චිත්ත නිසා කයේ බර දැනෙන්නේ නැතිකම හඳුන්වන ලකුතර රූපේ කියලා. මේ කෙනෙක් හැටියට පුද්ගලෙක් හැටියට වැවටෙන්නේ එහාට මෙහාට වේගෙන් දුවලන කය හොල්ලවන්න පුළුවන් විදියට හිතෙන් කය මහ භූත රූපේ නිබර කරපු කමතයි ඕගොල්ලෝ එහාට මෙහාට ඔය කය ගෙනියන්නේ. නමුත් ඒ රූපේ හඳුන්වන්නේ නැති හින්දා මම කරනවා මම යනවා මගේ අඟ පැහැදිලි මට පාරුයි උඩ පයින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. කිලෝ 50 කිසි හින්ති මිටිය කරේ තිබ්බ වගේ අඩිය තියෙනකොට මේ කයේ බර දැනවන මෙච්චර නටක් නැහැ අපි. හෙත් නමුත් මේ සිතයි මේ කය මෙහෙම කරලා තියෙන්නේ. අපේ බරට බර කරේ තිබ්බ දෙවිදැයි කියන්නේ. නමුත් හිත කියන එක ධර්මතාවය දිහා බලන්න මොන වගේ ධර්මතාවයද කියලා අපි හිතුවේ නැතුවට තරාජික දාන මේ කිව්වහම බරට ඉන්න මේ කය යනකොට බරට යන්නේ නැති ඇයි කියලා හිතන්නේ. ඇයි හිතන්නේ නැත්තේ ඔයගොල්ලෝ? ඈ තරාජික දාන කිව්වහම කිලෝ 60යි කියලා පෙන්නනවා. ඉතින් මේ උඩපයන කිලෝ 60 කුඩදම වගේ තේරෙන්නේ නැහැ. කාටද ඇයි තේරෙන්නේ නැත්තේ? මොකද්ද මේකේ හැටියයි ඉන්නේ. ඇයි මේව හිතන්න ඕන දේවල් නෙමෙයිද? මොනක් තියෙන කෙනෙක් කිසිම යුතු නැද්ද? මේව ඉන්ටර්නෙට් පාටයක්ද පාටයක්ද? ඈ? ඔව හිතුවනම් තමයි මේකේ ගෙවෙන්නේ. ඈ? පුද්ගල භාවයේ අපි බහුත්කී වුණාරට බැඳලා හිටින්නේ නැති අපිට බහුත්කී මත වචන විතර පහිත නොවිච්ච ධර්මතා තව තියෙනවා නේද? නොපෙන නාම ධර්මයන්ගෙන් එර්ධියොන්නේ දෙනෙන මට්ටමට තියෙනවා නේද? දැන් පෙන්නලා යන හිත කියන එක එර්ධිය කියන එකට යන්නේ අපිට. හිත කියන චෛත්‍ය නොපෙනුනාද හිත චෛත්‍ය කියන එකකින් කරන වැඩේ මොන තරම් යමක් කරලා තියෙනවා කියන නාම ධර්ම ටිකේ කරන රූපෙට කරලා තියෙන කෘති දිහා බලනවා නේද? තේරුම් ගන්න. රූපේට මෙහෙම අමුතුනේ කියලා වටනා රූපේ මෙහෙම පුද්ගලික රැවටන විදිහ රූපේ මෙහෙම හැකියාවක් කරන් කායස්ල කරන බවට හිතෙන් කියන කාරණාවේ. ඈ නාම ධර්ම භෞතිකයෙන් හිතෙනවා නම් කෙනෙකුට භෞතිකවාදී නොවි තව යමක් කියලා බෙහෙතන මහා නොපෙන දේක ඔය ටිකට කියලා මම හිතන්නේ. මං කියන්නේ ඕගොල්ලෝ උඩපයින්නවා නම් උඩපයින්නවා කියන්නේ මොකද කිසිම දෙයක එන්නේ නැතුව පොළොවෙන් පොඩ්ඩක් මොහොතක් හරි උඩේ කියලා මේ කිලෝ 50ට උඩ දෙන්නේ කොහොමද කියලා බලන්න. සිතුවිලි වලින් නෙමෙයිද කියලා බලන්න. ඈ? ඔකර කියනවා ලහු තර රූපය කියලා. මේ සිතේ තියෙන ගති බලතයි මේ කය. ඒකත් නොදන්න කම මේ ගහ කෙනෙක් හැදෙන්න හිතන්න හේතුයි. කටලොක් ගැටියක් හැදුවා කටලොක් ගහ හැදෙලා තියෙන හැටි මේ කියන්නේ. මුදිතා රූපය ගැන කිව්වා. නැදිච්ච කෙනෙක්ගේ රූපයක් අල්ලලා බලන්න අල්මෝය දන්නෝ ඇති මේ නාසය මූණ එහෙම ඔබලා බලන්න මේ වීදුර ඔබන්න බෑ වගේ මේ ඔබන්න බෑ මේ මතේ නිකන් කලු කලක් වගේ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ මහ බුදු රූප මොලකලා තියෙන්නේ මුදුන්ලා තියෙන්නේ ඒකට අනේ වගේ අතහරේ සින්දුවේ මූණ හරේ සින්දුවේ කියලා රැවටෙන්නේ කෙනෙක්ගේ මූණ කෙනෙක්ගේ අත කියලා රැවටෙන්නේ හිතේ තියෙන ගති ටිකට මහ බූත රූපේ මොලොක් කරලා ඔන්න ඒක රැවටෙන්නේ කෙනෙක් කිව්වොත් මේ විඥානේ මේ විදුරට දැසගත්තු මේ විදුරට මුතුන් ලොක්කේ එහෙම නැහැ කියලාද කියන්නේ ඕක පාච උප්පත්තිදී උප්පත්ති උප්පත්තිදී නෝ මේ විඥානේ ගලකට බැසගත්තු ගල්තරින්දින් කියලා කීකීතු උස්නේ දැනෙන්නේ ගලකට. මේක මේ විදුලකත් හිම නෙමෙයි. එතකොට මේ තියෙන රැඳෙට බැසගත්තු ඒ රැඳෙන්නේ හැදී මේ සිටේ තියෙන ගැටි වලට වට පිටාව. ඒ ගල් මිනල්ද මෙහෙම උබන්න පුළුවන් ඉඳෙන මුදුන් මුදු උපතිය තේරෙයි. ඒ වගේ එකක් මේ වෙල තියෙන්නේ. මේ කෙනෙක් කියන රැවටෙන්නේ අපි එක නොදන්න හින්දා. මොකද මුලිතා රූපය කියන්නේ. මරිච්ච මලමිනියක් දිහා බලන අත්පය නමන්න දිගන්නේ පුරවන් දෙක තරවදම් වෙතියෙන. කඩන්න වෙයි මෙහෙම. පට පට ගල කඩලා තමයි බඳින්න වෙන්නේ ඔය පැය ගන්න ගිය මලමිනිය. නමුත් හොඳ ලස්සන කියන නටන්න පුළුවන් අර්ථය නටවපු ලස්සන කොහොමද කියන එක කියන මොකද මේ කාය අසුර කරලා පවතින සිත නිසා මේ කය කර්මන්නේ තාලයට මොකද කියන්නේ කම්මන්නේ තාරෝධිය කියලා. කය ඇතුළු කරගෙන පවතින හිත නිසායි කය මෙහෙම නමන්න හරවන්න නියෝ කරන්න පුළුවන් කම ඉල්ල තියෙනවා. කය මෙහෙම වෙලා තියෙන හිත නිසා ඒකයි. මේ රූපවල අයිතිය සිතටත් අයිතිය කයටත් අයිතිය උපදාය කියන්නේ ඒකයි. දරුවෙක් අම්මටත් අයිති තාත්තටත් අයිති. අම්මගේම දරුවා විතරයි තාත්තගේ විතරයි කියන්න බැදෙන්න නේද? ඒ වගේ මේවා සිත උදව්වෙන් කයින් ප්‍රකට වෙන රූප. කම්මිතා රූපය. එතකොට ලහුතා මුදිතා කම්මිතා උපචේ සන්තති කියලා කියනවා. උපචේ කියලා කියන්නේ රැස් වෙනවා කියන එක. සන්තති කියලා කියන්නේ එකම දෙයක් හැටියට පෙනෙන එක. උපචේ කියලා කියන්නේ මුලින්ම හැදුණු රූපය. පසුව පසුව හම්බ වෙන දේවල් යමක යමක රැස් වෙයි නම් මුලින්ම උපන්න වස්තුවට පසුව පසුව ඇවිල්ලා යමක් ගොඩ ගැහෙන්න මුලින්ම හැදිච්ච කේත කියන උපචය කියලා. පසුව පසුව හම්බ වෙද්දී ඒක සංතතිය කියන දේ වෙනවා. උපජේ සංතතිය කියන දෙක එහෙම ගතිය යුතුයි. අපි එකට උපමාවක් කියමු. කුළු කාරක ගේනවා කියමුකෝ. දැන් ගෙනල්ලා ඒකට උන නම්බර් පහ ලොකු ගන්නවා. හරිද? 63 හරි 50 හරි මොකක් කරේ නම්බර් පහ ලොකු ගන්නවා. දැන් අලුතෙන්ම කාරක හදපු එකට අපි කියමු උපජේ රූප කියන අලුතෙන්ම දැන් කාරක ගෙනවා. උපජේ කියලා කියන්නේ පසුව පසු දැන් මේක 6-4 ගෙවෙනවා. පස්සේ ගෙනල්ලා දානවා. ඒක උපජේ කියලා කියන්නේ පස්සේ ගෙනල්ලා දානවා. මුලින් එකකට පසුව පසු වල වැට වෙනවා. උන 6-4 ගෙනල්ලා දැම්මා. කාලයක් යනකොට සීට් ටික ඔක්කොම දිරන නරකල දැන් අලුත් සීට් සෙට් එකකින් ගෙනල්ලා දැම්මා. කාලයක් යනකොට උන එන්ජිම සම්පූර්ණ නරකල අලුත් එන්ජිමකුත් තිබ්බා. පිටිපස්සේ ඉස්සරහ බොනට් එක සම්පූර්ණ නරකල අලුත් බොනට් එකකුත් දැම්මා. දොරවල් හතර නරකල දැන් දොරවල් හතරකුත් දැම්මා. ඩිකිය පැත්ත නරකල ඩිකියකුත් දැම්මා. පහු කාලේ අවුරුදු 15 විතර යනකොට මුලින් තිබ්බ කාලකේ එකම කැලලක්වත් නැහැ. දැන් අලුතෙන් අලුතෙන් ඇවිල්ලා දැන් වෙනම කැලේ ටිකක් තියෙනවා. හැබැයි නම්බර් ප්ලේට් එක වෙනස් වෙලා නැහැ. ඒක දැන් අලුතෙන්ම කැලේ දාලා එකක් හදුවා නම් මේ කාලෙකට වළංගු මේ නම්බරෙට වළංගු නැහැ. තේරුණාද? නමුත් එදා තිබුණු කැලේ අද එකකුත් නැහැ. එතකොට මුලින්ම හඳුන ගන්න එකට කිව්වා පොචේ කියලා මොකද පසු පසු යන්නේ ඒකට රැස් වෙන ගන්නිට යන්නේ දැන් මෙහෙනම් කරන්නේ නැතිනම් ලංකාවේම මොක වෙනවද සම්පූර්ණයෙන්ම එන්ජිමමක් තියෙන මුළු වාහනේම අවුරුදු 25 ගානකට චුට්ටක්වත් පන්න වාහන එක කැලලක්වත් නැහැ හැබැයි එදා තිබුණු 63 කියන එක නම් 63 කියන නම්බර් තහඩුවෙන් ඒ වාහනේ තාම දුවනවා ඒ වගේ ඔගොල්ලෝ උපන්න දවසේ පුංචි ඇහැ කනක් දිවක් නාසයක් කියෙද්දි නම දැම්මනම් අහවලා නිසංසලා නැත්තම් සමන්ත කියලා දැන් අවුරුදු 50-60 කියලා වෙනකොට දැන් අර කැලේ එකක්වත් නැහැ නමුත් නර්ම ප්ලේට් එක නැසෙලා මොකද අලුත් වාහනයක් නම් වෙන නමක් තියෙන්න ඕනේ. දැන් මේ පුඩා ළමයා ජීවමක එක නෙමෙයි දැන් වෙන ශරීරයක් තියෙන නම් තහදුවක් දෙන්න ඕනේ. නම් තහදුව එක වුණාට රූපේ ඒසමේ සමානයි නම් එදා හිටපු රූප ගැල්ලම තියෙන්න ඕනේ. පැත්තක චූටි අක්කැලුකුයි කංකැලුකුයි පැත්තක ලුකුයි එහෙම තියෙන්නේ නැහැ. එදා තිබුණු රූපේ එකම හැඩයක්වත් එකම කැලලකුත් නැහැ. නමුත් තඹු ප්ලේට් එකේ උනත් තිබුණත් නැහැ. ඔන්නඔහම තමයි උපචේ සම්පති කියනක දැක ගන්න වෙන්නේ. උපචේ කියලා කියන්නේ මුලින් තිබුණ එකට පසුව ඇවිල්ලා රාශි වෙලා රාශි වෙන එක තමයි උපචේ කියන්නේ. ඒක තමයි සම්පති කියලා කියන්නේ. හරිද? උපචේ රූප සම්පති රූප කියන මේ ධර්මතාව දෙකක් හේතුයි කෙනෙක්ම ඉන්නවා බුද්ධලෙක් ඉන්නවා කියලා නැවතෙන්ට මේ සිද්ධාන්තය තේරුම් ගන්න තියෙනවා. පස්ව පස්ව උපදින මුලින්ම චිත්තචෛතසික ටිකේ මුලින්ම හැකන් දිවනාර්ථයේ සමීපයේ හදපු චිත්තචෛතසික ටිකට කිව්වා උපචේ රූප කියලා. හැදුණු මුලින්ම චිත්තචෛතසික ටික නිසා හැදුණු හැකන් දිවනාර්ථයේ කිව්වා උපචේ රූප කියලා. ඊට පස්සේ උපදින උපදින සිතග්ගාණේ චිත්තචෛතසික ටික උපදිනවා. අර මුලින් මුලින් ගතියටම හැදෙන හින්දා එහෙම තියම වගේම පෙනෙනවා. නමුත් කාලයක් යනකොට තිබුණු එක නෙමෙයි වෙන එකක් තියෙනවා කියන්නේ ලොකු කියන්නේ. මොකද කියන්නේ? ඔබ තමයි උපචේ සහ සම්පත කියලා කියන්නේ. ඊට පස්සේ ජරතා රූප කියලා කියන්නේ දිරන බව. ජරතා කියලා කියන්නේ මේ රූපේ මේ සිටියේ දිනන ගතිය කර්මජ තේජෝ දහස්තු කියන එකක් තියෙන එක නිසා උපදින ශරීර උෂ්ණත්වය වැඩි වීමක් තියෙනවා. තේජෝ දහස්තු කියන එක වැඩි වෙනවා. එතකොට මේ තේජෝ දහස්තුවේ පරිපාලකයට වැඩි වීමට තමයි දිරනවා කියන එක වෙන්නේ. ගහක ගෙඩියක් පැහෙනවා ගෙඩියක් ඉදෙනවා කියලා කියන්නේ ඒකෙදී තේජෝ දහස්තු වැඩි වෙන එක. තේජෝ දහස්තු වැඩි වෙනකොට ඒකෙ තියෙන ගියක ස්වභාවය ඉදෙනවා. පටිවිද භාවයේ කාර්කස වෙනවා. එතකොට රසයේ වර්ණයේ වෙනස් වෙනවා. ඒකට කියනවා අපි ඉඳෙනවා කියලා. ඒකේ තව ටිකක් තේජ ධාතු වෙනකොට තව ටිකක් ප්‍රත්‍ය වෙනවා කියනවා. පටිවි විය වෙනවා. ආපෝ ඉඳෙනවා කියනවා. ඒ වගේ මේ අපි දිරනවා කියන එක වෙන්නේ මොකද්ද දන්නවද? කලබුන ආහාර පානයන්ගෙන් හදන රූප කලාප වල දෙවීම වැඩි වෙන සිටේ තියෙන කර්මන් තේජ ධාතු වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තේජ ධාතු වැඩි වෙන්න වැඩි වෙන්න කලබුන ආහාරයෙන් හැදෙන රූප කලාප අඩු වෙනවා නැත්නම් ඒක වැඩි වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් කුඩා වර්ගයේදී ආයුෂය තියෙනවා කියලා කියන්නේ තේජ ධාතු අඩුයි. කර්ම තේජ ධාතු රොසම අඩුයි. කෑම කනකොට බලකටකින් රූප කලාප 100ක් හැදෙනවා නම් තේජ ධාතු අඩු නිසා නැසෙන්නේ රූප කලාප 10ක් විතර 90ක් විතර. එතකොට ශරීරයේ හැදෙන පැත්ත වේගවත් නැසෙන පැත්ත වේගවත්. ඒකයි දැන් ඔයගොල්ලෝ අවුරුදු 8ක 9ක පොඩි ළමෙක් දැක්කොත් තව අවුරුදු 10කින් දැක්කත් අඳුරගන්න බැහැ ඔයගොල්ලන්ට. එච්චර ඉක්මනට උත්තර දෙන්න. ඔය හැදෙන වේගයෙන් හැදුන කෙනෙක් අවුරුදු 50 කටයක් කියන අනු 100 කට දෙකේ වුණා උතරයි. ඒ තරම් වේගකින් හැදෙනවා. ඊට පස්සේ ඒ ජීවිතේ වැඩෙන වෙනම තේජ ධාතු වැඩි වෙන දු දැවෙන රූප කලාව මොනවද නැහැ. රූප කලාව මොනවද වැඩි වෙනවා. අපි කියන්නේ අවුරුදු 25 30 කියලා ඕගොල්ලෝ කාලෙන් දැක්ක තවරු 30 කට ගිය දෙක සම්බන්ධ කරනවා. මොකද රූප කලාප 100ක් හැදෙනවා නම් තේජ ධාතු වැඩිම රූප කලාප මේ 50ක් හැදෙනවා නම් 50ක් නැදෙනවා. අයයි නෑයි සමානව හින්ද කීතියක් තියෙන්නේ දැන්. දැන් කුඩා කාලේ පැත්ත දකින්න හැම වෙලේම මම පොඩි ළමෙක් පැත්තේ ගිහින් පොඩි කාලේ අනුසරණය හැදෙන පැත්ත වැඩි නැතිව රූප කලාප ආදී. එතකොට වැඩෙනවා කියනවා. කාලයක් තුන හැදෙනවයි නැදෙනවයි දෙක සමානයි. එතකොට තියෙනවා වගේ තියෙනවා. අවුරුදු 50 විතර යනකට පස්සේ තේජ ධාතු වැඩි. එතකොට හැදෙන රූප කලාපය අඩු නැතින රූප කලාප කොහොමද වැඩි? 25ක් හැදෙනකොට රූප කලාප 50ක් හැදෙනවා. එතකොට කේස් පැහැෙනවා, හම වැඩි වෙනවා, දත් වැටෙනවා කියන දිවලට ඇත්ත. මේ ජරතා රූපය කියන එක වෙනත් කියන හිතේ තියෙන මෙන්න මේ වගේ කමකින් අඩු වෙලා තියෙනවා. හරිද? ඒ නිසයි මේ වෙලා තියෙන්නේ රූපේ හැකියාව ඒ ගතියෙන් කයින් ප්‍රකට වෙන තියෙනවා. මේ කයේ එහෙම වෙන්නේ කර්මද තේජ ධාතු උදව් කරගෙන බාහිර වස්තුන් යෙන්නේ ඉස්සුදු තේජ ධාතු උදව් කරගෙන. මේ කයේ වෙන්නේ උපන් දින්න තේජ ධාතු උදව් කරගෙන බාහිර වෙන්නේ අනුපන් දින්න තේජ ධාතු උදව් කරගෙන. එවගේම වලදී යයි. දැන් එතකොට චර්තා රූපේ තේරුණානේ. එතකොට අනිත්‍යතා කියලා කියන්නේ වෙනස් වෙන විපරිණාම වෙන ස්වභාවය. මේ සිතේ තියෙන චින්තජය සිකයන්ට මේ රූප කලාප වෙනස් වෙනකොට මේ ජරතාව නිසාම අනිත්‍යතාවය කියන එක ප්‍රකට. ජනතා රූපේම විදර්ශන කොට අනිත්‍යතාව කියන රූපේ රූපාවි තරුණ බව අනිත්‍ය වෙන මොහොත ලබන බව අනිත්‍ය වෙන තරුණ බව වෙන මේ විදිහට පවතින හැදීම විනාශ කරලා තියෙන ගතිය තමයි අනිත්‍යතාව. ජනතා අනිත්‍යද කබලින්ක ආහාර. ඊට පස්සේ කබලින්ක ආහාර කියන එක සියුම්ම දියුම් රූපයක් හිත නිසා ඇති වෙන. එතකොට කබලින්ක ආහාර කියලා අපි හිතාගන්නේ බත් පාන් කෝපි මුංගට කියලා මේ ලොකු 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 ඒවානේ. ඇත්ත ඒක තමයි. නමුත් කනබුන ආහාරයෙන් මේ රූපය හැදෙන්නේ කියලා මම හැමදාම කියනවානේ. කනබුන ආහාරයෙන් රූපය හැදෙන්නේ කියලා කියන්නේ මේක බත් පාන් කෝපි මුංගට වලින් ওই විදිහට රූපය හැදෙනවා නෙමෙයි. කබලින්ක ආහාර සියුම්ව දැම්මේ කබලින්ක ආහාරයේ මුල් කෙළවර ওই විදිහට බක්තරියන් පාන් කැලලක් තරම් ලොකු වුණාට ඕක අනුක්‍රමයෙන් ඇවිල්ලා රූප කලාප හදන්න මේ රූපය හදනවා කියන තැනට එනකොට ඉතාලම කියුම් වෙනවා. අපි කියමු පාන් ටිකක් පාන් කෑල්ලක් අර බත් හරින් දෙයක් හරි කෑවහම කටේදී අපි හොදට හපනවා. මේ කෙල තියෙන්නේ ආහාරය මුල කරන්න කැඩෙන්න පහසු කරවන්න තියෙන්නේ කෙල කන්තිවලින් තම්බනව කටේදී මේක තම්බල මුල කරලා දෙනවා. දැන් කියන්න ඕනේ වලසුන් වගේ කටවල කෙලවලට අවුරුදු කොච්චර ගානද ඇට කැල්ලක් ඒ විලාසෙ තියෙන මඤ්ඤෝ කාලයක් වගේ බුරුල් කරලා දෙනවා කියනවා. එතකොට ඒ වගේ ආහාරයෙන් සම්පූර්ණ කටේදීම ආහාර ප්‍රමුඛ විනාශ කරනවා. හපන්න පුළුවන් විදියට. දත්තිකක් තියෙන හොඳට මේක හපන්න. මොකද ඒක කුඩු කළ යවුක හැකියට ඉතුරු කොටසට පහසුයි. හැබැයි අපි හපන්නේ නැතුව අපිට ගිලිනක පුරුදු වෙලා තියෙනවා. එතකොට හරියට ආහාරයේ රසය කෙරෙන්නේ නැහැ කියනවා. අවශ්‍ය අනුවෙන්න හේතුවක් ඇතිව බුදුජානක බලනවා හරියට ආහාර හපලා නොවලඳන එක. අවශ්‍ය අනුවෙන්න හේතුවක් අවශ්‍ය දෙන්න තියෙන හේතුව. හොඳට පිටි කෙටි තරමටන පිළියෙලින් හැදෙන්නේ නේද? ඒ වගේ මේ හොඳට හපා දාතික තියෙන හොඳට ආහාරය හපන්න. මේ බල කිව්වට මාත් හම්බන්නේ නැහැ. පුරුදුවල දින හැටි ගෙනවා. නමුත් මම ධර්මතාවය කියන්නේ. නමුත් මගේ ධර්මතාවය කියන්නේ. හපල ගිල්ලහම ඒ කැලි සියුමෙන් තරමට ආමාශයට පහසු වෙන විදිහ වන්න. එතකොට ඔතන අවශ්‍ය කරනවා. ඉතින් මොන කටේ දිහත් වහන්න ඒ ආමාශයට ගියාම ආමාශයේ තියෙනවා තව ගියරයක්. ඒක මේකට එකතු වෙනවා. ඊට පස්සේ අර වොෂින් මැෂින් එකක ලෙද්දම කරගන්නේ. ඒ වගේ කොට්ටාස වාදය කියලා එකක් තියෙනවා. වාර්ති කොටසෙන් එක කනගුණ ආහාර පාන කුසීදීම කරගෙනවා ආමාශය. මේ කනගුණ ආහාර පාන ඔක්කොම සම්පූර්ණ දියරයක් වෙනවා. ආමාශය ඇතුළේ දියරයක් වෙනවා. වතුරක් වෙනවා. කාලිය වගේ. 1.24 වියන් පුරුෂයන්ට 23 වියන් කියන දිගුම් බඩවැලක් තියෙනවානේ ආහාරයේ. දැන් සත්‍යච්ච හොඳම රත්ත්‍ච්ච බටේ දෙකින් වතුර ටිකක් දැම්මොත් මොකක් වෙයිද? ටිකක් දුර යනවා වාෂ්ප වෙනවා නේද? හොඳම රත්ත්‍ච්ච යකඩ නලියක් දිගේ වතුර ටිකක් ඕගොල්ලෝ දැම්මොත් කෝට් එකකින් ටිකක් දුර යනවා වාෂ්ප වෙයිද නැද්ද? දැන් මේ අර ආමාශයේ තියෙන දියරේ ඉක්ලින්ට දෙකක් මේ කේසියටලියම් පුංචියන්ට දෙකක්ම බඩවල දිගේම යනකොට මේ ශරීරයේ තියෙන කර්ම දෙකේදී බාහිර මේකේ රස කොටස් ටික ඔක්කොම උරා ගන්නවා. ගෑස් එක රස කොටස් අන්නේ ඒ උරා ගන්න වාස්තේ තමයි කබලිකාරය කියන්නේ. ඕකෙන් තමයි කේස් හැදෙන්නේ, හම හැදෙන්නේ, ලොම් නිය දත් හැදෙන්නේ. ඔය කුඩා බඩවල කියන බඩවල කැපුවම මම බලලා තියෙනවා මේ කපන්න කියනම ඒ බඩවල එකම සියුම් සියුම් මේ රස කොටස් උරා ගන්න සියුම් සිරා තියෙනවා නහරය ඔක්කොම අතට හැදෙන්නේ බලන්න ඕන හරිද? අඬල් වැහින් මේ කරන දේ කියන්න. මම කොරු ගන්නවා. ඊට පස්සේ මේ බඩවැලේ කෙරෝලට ගියම රොඩු ටික විතරක් ඉතුරුන එකට අපි අසස් කියලා කියනවා. රොඩු ටික විතරක් ඉතුරු වෙනවා. එතකොට කනබුන ආහාරයේ පාන අප කනබුන ආහාර විතර කෙතුම් හැදෙන්නේ කියලා කියන්නේ අපි බත්තටේ පාන කියලා දිහා බලනවා. එතනින් පටන් අරගෙන මෙහෙම චක්‍රයක් වෙලා මෙන්න මේ වගේ තැනකින් සියුම් තැනකින් හැදෙන ඒකයි ඔහොම වෙලා එන හින්දායි මේ කෙස් හැදුනේ කලබුණ හරිය කියලා අපිට පේන්නේ නැහැ. පත්තෙටම කෙස් වුණා කියලා මොන පේනවා. නමුත් මේක චක්‍රයෙන් එන හින්දායි පේන්නේ නැහැ. නමුත් මේ කෙස් ලොම් මේක සම්මස්නහර හැදෙන්නේ මෙන්න මේ වගේ ක්‍රමයකටයි. එතකොට ඒකෙන් ඇහැටවත් නොපෙනෙන ඉතාම සියුම් රූපයක්. ඒක කය ඇසුරු කරගෙන පවතින හිත කියන කාරණේ කබලින් කාහලේ ගලා ගන්න පුළුවන්. ඒකයි කෙනෙක් මරණ පරීක්ෂණයේදී ඔහුගේ දැකලා ඇති මෙයා කොච්චර වෙලාද මැරිලා කියන එක හොයන්න තව තාක්ෂණය තමයි ආහාර පාන ගමන් කරමු දුරම මම බලන. එහෙම නේද? තුරුමනින් බලමු. මොකද ආහාර චක්‍රය නැසනක් ගන්න සිතිවිලි. ඒකයි කබලින් ආහාරය කියන එක මේ සිත නිසා පානන රූපයක් ලෙස පරමාවන්නේ. එතකොට පෙර ගස්ලක් වූ ඇටේට හැදෙන ගස්ලක් වූ ගහ කියන තැනක හැදිලා තියෙන ගහ නෙමෙයි. මේ ගහ හැදිලා තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු මහා භූත රූපයක්. ඒ කය ඇතුළු කරගෙන පවතින චිත්ත චෛතසික ටිකක් කියන ප්‍රධාන දෙන්න සං ඒ දෙන්න නිසා හැදිවෙච්ච පරිවාර ධර්මතා ටිකක්. චිත්ත චෛතසික ටිකක් චිත්ත චෛතසික කියන ප්‍රධාන දෙන්නට කිව්වා රූප පටවියාපෝතිච්ච වායු කියලා. මේ දෙන්න එකතු වෙලා හැදෙන රූප ටික සිය උපාදාය රූප කියලා. මේ රූප 28 ඇත්ත තේරුම් ගන්න කිව්වොත් අපිට තේරෙන විදිහට ඇත්තටම තියෙන්නේ චිත්තචෛතසික විකෘතියක. චිත්තචෛතසික රූපක ධර්මතාවික තේරුණා නම් රහත් වෙනවා කියලා කියන්නේ නිකන් නෙමෙයි අභිධර්මනේ. ඔබලගේ ජීවිතයේ මේ කාමයේ පිළිසින්ද දකින රූපයේ පිළිසින්ද දක්කමේ. ඔබ උපාදාය රූපයේ දක්කම ඒකටයි. මෙතනදී චිත්තචෛතසික ටික හැදිලා තියෙන්නේ පෙර අවිද්‍යාව ක්‍රම තණ්හා කියන දෙකෙන් කියලා මම කිව්වා. රූපයෙන් ලැබෙන කනගුණ ආහාරය. එන්න මේ හැම රූපයක්ම කියලා මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදිලා කියලා. මෙන්න මේ ඇහැ හැදුන හැටි, කන දිව නාසය ශරීරය හැදුන හැටි, ඉස්ත්‍රියක් වෙච්ච හැටි, පුරුෂයෙක් වෙච්ච හැටි, මේ ජීවිතයේ පවතින හැටි, සැහැල්ල බව, නිබර බව මේ ටික දකින්න මේ හැදිච්ච හැටි දන්න හින්දා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියන හැඟියක්. එයා දන්නවා මේ රූපේ හැදුනේ මෙහෙම, මේ රූපේ තියෙන්නේ මෙහෙම, මේ රූපේ පවතින්නේ මෙහෙම කියලා හොඳට දන්නවා, හොඳට දකිනවා. මෙහෙම දන්න දැනෙද්දී, මෙහෙම දකින්දී තව කොහොමද මේකට මම කියන්නේ, මම කියන්නේ, මගේ කියන්නේ කියන මොඩකම පිටු වෙන්නේ නැහැ. මොකද මේ ටික දන්නවා නම් දකිනවා. ජානතෝහං වික්‍රී පස්සතු ආසවං කැමවලන්. දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රය චේරුම් කියන්නේ. දැන් මුලින් දැන් දන්නේ නැත්නම් දැක්කෙත් නැත්නම් ආශ්‍රයයේ උමු පුද්ගලයන්ට දෙකින්ම ඡේ වුණා නම් තමයි පුළුවන්. හරි. දැන් ඥානතු දැන් දන්නවා. නමුත් ආශ්‍රයයේ වෙන්නේ දකින්නේ. ඒ හින්දා දැන් ඥානතු දන්නවා පස්සතු වෙනවා. දකින්නවා. ඒ හින්දා සීලයක පිළිතුර සමතකම ධානකින් හිත වඩමින් හොඳටම රූප ටික බලන්න. බලනකොට පස්සතු දකින්න දවසක් කියනවා. දකින්නකොට මේ කයට ඉබේම නේතන් මම නේසවමස් නෙමෙස වත්තයි. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියන නුවන් පහළේ කියන්න ඕනෙත් නෑ. දැන් මේ ටික දැකමින් දකින මන්ත්‍රවලින් මේ මම කියන වචන ඕනනම් කතා කරන්නේ. වචනේ කතා කරන ජීවිතයේ දෙන්නේ මම නෙමෙයි කියන තැන කියනවා. ඒ නිසා සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. මේ ඇත්ත දකින්න මේ ඇත්ත බුදුහාමර පෙන්න විදිහට අහගත්තොත් මිසක අහගන්න නැතුව භාවනා කරනකොට ඕගලන්ට ඕක දෙවුනොත් අවබෝධ වුණොත් ඒකත් ඉතින් ලොකු නුවණක් කියන. ඈ නමුත් කවදාවත් එහෙම අවබෝධ වෙන්නේ නැහැ අහගත්ත නැත්නම්. එහෙමනම් මේ සුපිටිකේ වුණේ නැහැ. මේ සුපිටිකේ මේ තරම් පණවගේ රකින්නේ නැහැ. පරම්පරාවෙන් අරගෙන එන්නේ නැහැ. කෙනෙකුට එහෙම පහල් කරගන්න පුළුවන් නම්. නමුත් මේ උපමා මේ උදව්ව නැතුව කවදාවත් අපිට ගොඩ යන්න බැහැ. ඒක තේරුම් ගන්න. ඒකට මම කියන්නේ බාහිර අහුවත් වැරදි නැහැ. නමුත් අපිටව නිශ්චිත ඉලක්කයක් තියෙනවා. අතනත් හරි මේකත් හරි මේකත් හරි මේකත් හරි කියන තැනකින් නෙමෙයි. හරි දේවල් ගොඩක් නැහැ. බුදුදහමේ හරිය සම්මාදිට ගොඩක් නැහැ. සම්මාදිට එකයි කියන්නේ. සම්මාදිට එන්න පාන කියන්නේ අනිත්‍ය ගැන කියනකොට අනිත්‍ය ගැන කියන විදිහ ක්‍රම ඇති. දුක ගැන බලන්න කියනකොට දුක ගැන බලන්න කියන විදිහ ක්‍රම ඇති. අනාත්මය ගැන බලන්න පන්නකොට අනාත්මය ගැන බලන්න නාමයන්ගෙන් බලනවායි රූපයන්ගෙන් බලනවායි නාම රූපයන්ගෙන් බලනවායි එකේක ක්‍රම ඇති. අසුභය ගැන බලනකොට අසුභය බලන්න එකේක ක්‍රම බලනවායි. සමතකම තහන් බලනකොට සමතකම තහන් වල එකේක ක්‍රම බලනවායි. මාර්ගයේ දී මාර්ගයේ විතර කරන්න මා ඒකෙදී සීල සමාධි දෙකට එකිනෙකම පනවනවා ප්‍රඥාව දෙකේම ක්‍රම පනවනවා නම් සම්මාදිට්ඨිය යතහ භූත ඥාන දර්ශනේ එකිනෙක ක්‍රම නැහැ. කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ රූපය ඇත්ත රූප විදියට පිළිසින දකින්න කියලා ඔය රූප විදියට ඔය විදියට මිසක ඕකට එක එක ක්‍රම නැහැ. බුදුහාමුදුරන් දේශනා කරන දෙන්නේ ඔය ටික බුදුබණ කියලා කියනම මට කියන්න තියෙන්නේ ඔය ටික සමෝන් දාර්ශන කවදා හරි බුදුරජාන් වහන්සේ නමක් පාවිච්චි කියන්න තියෙන ඔය ටික රූපේ විශේෂ රූප මේකයි කියලා. ඒක දකින්න දැන්ට එන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අවශ්‍ය වෙන්නේ කෙවිලාවට දෙන දෙහෙත නෙමෙයි. සූත්‍රාන්තය සහ පදගතාන්තය කියලා දෙකක් තියෙනවා. අපි තේරුම් ගන්න මේක මේ පදයේ ඇත්ත. පදයේ ඇත්ත වුණාට අර්ථයක නෙමෙයි කියන තර තේරුම් ගන්න. හොඳට වචනය කියුවාම අපි හිතාගෙන ඉන්නවා පෝ කවදම තහනේ මේක මේක මොන තරම් ඇත්තද කියලා වචනේ අල්ලගන්න. ඔබට මම උපමාවක් කියවුවොත් මට බණක් අහන්න හම්බ වුණා. මේ අමුතු ක්‍රමයකට ඇහුවයි මම තාම. මම කියන්නේ බණ අහන එක බණ කියන්නේ. මම කියන්නේ මම කියන එක විතර කහන්න අතට ඔයගොල්ලෝ නිදහස තියෙනවා. ඕනම බණක් අහන්න පුළුවන් කමක් අපේ මනසේ තියෙනවා. ඕනම ධර්ම දේශනාවක් අහන්න බය වෙන්නත් හොඳ නැහැ. හැබැයි එක දැනගෙන සීමා වෙනවා. හරියටම බලලා කටයුතු ගන්න අතහැරීමත් අතහැරින් තරම් හය තියාගෙන කරන්න. ගන්න, දකින, හඳුන ඔක්කොම ගන්න එපා. ඒකයි වැරදි. බණ අහන, භාවනා ක්‍රම කරන එකේ නෙමෙයි වැරද්ද. ඕනම කෙනෙක් අසුර කරන්න පුළුවන්. ඕනම තැනක් අසුර කරන්න පුළුවන්. ඒක චුට්ටක් දෝෂෙකුත් නෑ, වරදකුත් නෑ. වරද කියන්නේ හරිදී මොකද්ද, වැරදි මොකද්ද කියලා තෝරා ගන්නවා කියන එක තෝරා ගන්නවා නම් තමයි. ගති උත්තරකට අධ්‍යයනයට අධ්‍යයනය කියන දන්නේ මම කතා කරන දේ තුලම. ගති උත්තර දෙන්නේ තියෙන ගති උත්තර දෙන්නේ ගති උත්තර ගන්න අධ්‍යයනයට අධ්‍යයනය. අර බණක් අහන්න හම්බුණා අසේවනාච බාලානම් පණිතානංච සේවනා. පූජාති පූජනියන මේතර මඟල උන්තුනවා. සත්‍යතාව තියෙනවනේ නේ. දැන් අර්ථ විවරණයක් දෙනවා. අසේවනාච බාලන බාලය අතුර කරන්නේ පණ්ඩිතය අතුර කරන්නේ ප්‍රතිජීවිත පුදන්න. ඕක තමන් තුළින් බලන්න ඕනේ. අනුන් තුළින් බලන්න එපා කිව්වා. හරිද? කියලා කරන කොහොමද අසේවනාච බාලන බාලය අතුර කරන්නේ තා. බුදුහාමුදුරුවෝ බාහිර පුද්ගලයෝ වෙන් කළා නැහැ. බාලියෝ කියන්නේ මගේ බණ ටික නෙමෙයි කියන්නේ මම මේ දැන් කියන්නේ අහගත්ත ටික කියන්නේ මේ බාලියෝ පඬිතු කියලා බාහිරින් බෙදන්න බෑ. බාලියෝ අතුරු කරන්න එපා. යා බාල පඬිතු අතුරු කරන්න කියලා මොකද එහෙම තුලම් බුදුහාමුදුරුවෝ කාටවත් කියන්න බැරි. එයි බුදුහාමුදුරුවෝ යන්න බාලියෙක් කෙනා කියලා අයින් කරයි. කෙන්තා වුණා දානවා ඉතලා රහස් ටිකක් ඈ. එහෙනම් අපිට හිතන්න එතන සිදුමු කරන්න. එහෙම බෑ කියලා අසේවනාච බාලනන් කියලා බාලය අසුර කරන්න එපා කියලා කිව්වා. බාල කියලා කිව්වා රාග දේශ මොහ. බාලය අසුර කරන්න එපා කිව්වා රාග දේශ මොහ අදන්ස අසුර කරන්න එපා. පඬිතානච තේරුණා. පඬිතේ අසුර කරන පඬිත කියලා කිව්වා අලෝභ දේශ මොහ. එතකොට නිතරම අලෝභ දේශ මොහ කුසල් අසුර කරන්න. එතකොට අකුසල ධර්ම සුකන්ව කුසල කරන්න මෙන්න මේකයි අසේවනාච බලන පණිතාංච සේවනා කියන එකේ අර්ථය කියලා කිව්වා. හරිද අර්ථෙද? ඇයි වැරදි? වැරදි මොකක්ද? ඔව් නමුත් ඔතන ඉතින් දැන් ඕක පදේ වචන දරුවාම මෙතන ඇත්ත වගේ පේනවා. ඇත්ත වගේ පේනවා. නමුත් මේකේ අර්ථ තේරුම් ගන්න. රාග දේශ මොහ බාලයි අලෝභ දේශ අමෝහයික පණිතයි කියන උත්තරයට ආවේ කොහෙන්ද එනවා? දැන් බාහිර කල්යාණ මිත්‍රකම බාල පණිතකමක් නොතිබුණා නම් රාග දේශ මොහ කියනක බාලයි අලෝභ දේශ අමෝහ පණිතයි මේක අතුරු කරන්න බා මේක අතුරු කරන්න කියන උත්තරය ආවේ තමයි කොහෙන්ද? කල්යාණ මිත්‍ර අපෙන්නේ නේද? ඊගාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ අසේවනාච බාලනාගේ බාලය අසුර කරන්න එපා කියලා කියන එකේ ඒකෙන් කිව්වේ නැහැ බාලයට තමන් අසුර කරන්න දෙන්න එපා කියන එක. එහෙම හොඳට තේරුම් ගන්න ලෝකයේ ඒක එහෙම අර්ථ ගැඹුරු හොයන්නේ නැන්නේ අර්ථය දන්නේ නැතුව. පන්තියේ ගුරු තුනක් ඉන්නවනම් ළමයා නරකයි නම් අතේවනක් බලන ගුරුතුමාට කියන ළමයාගේ තියෙන නරක ගන්න එපා. හැබැයි ළමයාට ඔයාව ඇසුරු කරන හොඳ කෙනෙක් වෙන්න ඉඩ දෙන්න බෑ. පුළුවන්. බාලය ඇසුරු කරන්න එපා. හැබැයි බාලය අතර තමන්ව ඇසුරු කළ පන්තියක නීත හදලා දෙන්න එපා කියන එක කියලා නැහැ කිය. ඒකෙන් කියන තව කෙනෙක් ගැන යාළු දෙන්නෙක් ඉන්නවනම් මෙයා ගාව බාල ගති ටිකක් හොරකම් කරන සත්තු වරනවා කියලා කියනවනම් ඔයා එයාව එයාගේ ගති ටික ගන්න එපා. හැබැයි එයා ඇසුරු කරන්න එපා කියලා කියන්නේ එයාගේ ඒ ගති ඇසුරු කරන්න පෙරවා ගන්න එපා. ඔයාව ඇසුරු කරගෙන හොඳ කෙනෙක් වෙන්න ඇසුරු කරන්න ඉඩ දෙන්න පුළුවන්. ඒකෙදි එයාව ඇසුරු කරනකොට එයාට ඇසුරු වෙන්න ඉඩ දීලා තියෙන්නේ. එහෙම හදාගන්න ක්‍රමයක් දුන්නා කියලා. ඉතින් මම අතින්දි කියන්න ගත්තේ වචනයක් දිහා බලන වචනේ හරි වගේ කියුණාට ඒක වචනේ හරි වෙන්න පුළුවන් සමහර විට. නමුත් ඒ පෙන්නන අර්ථය සියලු ආකාරයෙන් හරි නෑ කියන එක දකින්න. ඊගාවට ගැඹුරුකට විස්තරකට හොඳට විචිත්‍රව මෙහෙම කතා කරන විදිහ තුනක් පෙන්වන්නටවත් රැවටෙන්න එපා. බලන්න පනවන මාර්ගයේ මාර්ගය පනවන තැන බලන්න වෙන්නේ මේක මොනතරම් සුවකරු මේක මට හරියන්නේ නැද්ද කියලා. මම මොනතරම් විචිත්‍ර විදිහට රහතන් වහන්සේ කියන විස්තර කෙරුවත් ඔයගොල්ලන්ට සාහිත්‍යක එතෙන්ට ළඟා වෙන මාර්ගයක් මම කියන්නේ නැත්නම් මගේ වචන ටික නිකන් නෙමෙයිද? බලන්න ඕනේ කොච්චර හොඳට පිටකේ හිසාර විස්තර කරලා දුන්නත් ඊට පස්සේ ජීවිතයෙන් යෙදෙන්න කරන්න හරියටම හරියටකෝ පනවනවද කියන තැන මාර්ගය පනවන තැනමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මග වරුණොත් තමයි තමන්ට යන්ට යොකෝට වරදෙන්නේ. මග හරියුන් දහමේ අනුපාදව තිබුණත් ප්‍රශ්නයක් නැහැ හැටි හදා ගන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දි මම හැමෝලා උත්සාහවත් කියන්නේ එක කාරණාවක් කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට දුන්නු පණිවිඩයක් තියෙනවා සම්මා දිට්ඨිය කියලා. ඒවල් ගොඩක් නැහැ කියලා මම කියන්නේ. මාර්ගවල් ගොඩක් නැහැ. මාර්ගයට එන්න මාර්ගයට ප්‍රවේශ වෙන්න එක වෙනකට බහින්න පොදු පොළොව ගොඩක් ඇති. මේ මාර්ගයට එන්න න්‍යායම් බොහෝ ඇති. මාර්ග බොහෝ නැහැ. රූපේ සම්මා දිට්ඨිය කියන රූපේ ඇත්ත කියන රූපේ ඇත්ත ඇත්තමම තමයි. කොල්මන් කියපු විදිහට රූපේ මාත්‍රිවිදින මේ රූපේ තියෙන ඇත්ත ඇත්තමයි. ඔය ඇත්ත දකින්න කෙනෙකුට අනිත්‍යම බලන්න පුළුවන්, දුකෙන් බලන්න පුළුවන්, අනාත්මෙන් බලන්න පුළුවන්, අස්මෙන් බලන්න පුළුවන්, අනිත්‍යෙන් දුකෙන් බලන්න පුළුවන්, දුකෙන් අනාත්මෙන් බලන්න පුළුවන්, අනාත්මෙන් අනිත්‍යෙන් බලන්න පුළුවන්, ඕන විදිහකට බලන්න පුළුවන්. එහෙම පැනෙවුවා කියලා ඒ පණවලේක හරියට පැනෙවුවා කියලා ඒ බහුණ ක්‍රමය හරියයි කියන තැනකින් ගන්න එපා. ඒ කරන එක හරි. නමුත් මේක මෙහෙම කරන්න කිව්වෙ කොතනද? ප්‍රතිපදාවම හරි නෑ. භවනා ක්‍රමේ හරි ප්‍රතිපදාවම හරි නෑ. ඒ ප්‍රතිපදාව කියන ක්‍රමයේ විතරක් නෙමෙයි නේද? මේ දර්ශනය මුල් කරගෙන මෙන්න මේ තැනට එන්න නම් එකයි සම්මා දිට්ඨිය කියනකොට ඉතුරු අංග හතම ඊට අනුවපදිනවා. හැබැයි සම්මා දිට්ඨිය නැති වුණාම ඉතුරු අංග දෙක තුන සම්මා දිට්ඨිය නැහැ. සීලය කියන තැන සමාධිය කියන තැන ඒ අංග දෙක කියන්න පුළුවන් සම්මා දිට්ඨිය නැහැ. නමුත් සම්මා දිට්ඨිය තිබුණොත් සීල සමාධි දෙක ඉදීම තියෙනවා. එකයි වෙනස. මොකද මේ දර්ශනේ ඉච්ඡා සමානවා. ඉතින් සම්මා දිට්ඨිය කියලා කිව්වේ මගේවත් තල්කාගේවත් බුදුහමතුන්වත් ඇත්ත නෙමෙයි. දර්ශනයක් නෙමෙයි. ලෝකෙ හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්ත. ඒ ඇත්ත නොදන්නාකම නිසා වැරදි පාරක් හැදලා මේ ගිහින්න මනස දුක් විඳින දුක් ඇති කරගන්න හේතු හැදලා තියෙනවා. මේ ඇත්ත ඇති හැටි දැක්කම වැරදි පාර නතර කරලා දුක ඇති වෙන තරමට නතර කරලා අනිත් පැත්තට හැරෙන්න ඕන.
සීමා නොකරනද මනසක් හම් වෙන මේ මත්තම අපිට ආහඹුද මේක පෙර ජීවිතේ ওই දිමන් සංජී ගැඹිතතර හැමලාවිතේ ප්‍රතිපදයි මෙතනින් මේ විදිහට හැරුණ මේ විදිහම රොන්ඩබෝල් දෙයක් කම්බි ඉතරකට නාමයේ නිසා රූපේ රූපේ නිසා නාමයේ කියලා එකක් හම් වෙයි එතනින් රැවටිලා ආවිත් ওই විදිහක කෙලවරක් නැහැ අනන්ත සංසාරිකා ඊට පස්සේ ඕකෙදී ගෙවල් හදයි රන් ගෙඩිය මුත්තු නැණික එකතු කරයි යාන වාහන ගනි ආයි නරුණ ආයි මේ වගේ රන්දම දෙකට ගියා කොහොම උක තමයි උක හිතන්න ඉස්තිර නවාතන නැතු ඔන්න එක මිනිස්සෙන් ගෙදරකට එනවා ටිකක් වෙලා ඉන්නවා දැන් මේ ඉන්දරා හිටියයි තිබ්බ පලයන්ක තවපාත ගියවනු ලෙඩ දුකක් තැදෙනවා අසනේ පතන ඒක විට දැන් අපි තියාගෙන තව විතර පලයන් කියනවා ගේම් ගෙට ගියවනු ඊට පස්සේ මේ මනුස්සයා අනේ පාඩු දින අම්බලමක නතර වෙලා ඉන්නවා පහුවදාතයකින් බැහැලා ආයෙ තියෙන ගෙවල තව අම්බලමක ඉන්නවා ආයෙ තව අම්බලමක ඉන්නවා ස්ථීර තැනක් නැතුව නවාචනක් නැතුව අම්බලමෙන් අම්බලමට යන අම්බලන් සහගත ජීවිතයම දුක්සහගත නෙවෙයි කියලා බලන්න මෙතන දැන් ආවා ගෙයක් හදාගත්ත දොරවල් හදාගත්ත දරු මල්වාගෙන මේ කියලා හිටිය දැන් ටිකකින් දැන් යන දුර හිටිය දැන් පලනවා මෙතන ගියල දැම්මා ආයෙ තරතන ගියා ගෙවල් දොරවල් හදාගත්ත දැන් මේ ඉන්නමයි හොඳට බල්දු මුට්ටු ටික මැරුණු මල්ලක තියව තැම්පත් කරලා යන අදහසක් නැහැ ඈ ගෙනල්ල කඳුලක් කියලා හොඳට කොට්ටේ නාගෙන ඉඳගත්තට පස්සේ හා මෙහෙම ඔය හැමදාම දවස් දෙකක් යනවා තපලම් බලන්න හා ඉතින් අකුල ගන්න නැහැ ගෙහින්න ඉඳවතන තායි කඳුල කොට්ටේ නාගෙන ඉඳ වගේ තමයි ඈ එහෙම තමයි යනවා හොඳට බලන්න තනින් තනට යන මේ අම්බලන් සහගත ජීවිතයෙන් උත්සාහකට නැද්ද කියලා නිකන් හිතෙන්ද මේක ගඟට ඉන්න කපනවා වගේ එකක් නෙමෙයි අපි කරන්නේ ජීවල් හදලා දරපු ගහන වාහන ඉදකරගෙන නැගිලා එක තාම ආයෙත් කිස්සත් එක්ක හංගන්නේ කියලා පම් පැල්ලම් කරලාගෙන එහාට යන්නේ නිකමට හිතන් දුවනවා වුණා උතුලා කිඳා ගන්න මේ වටින අවස්ථාව අධ්‍යාපනන්නේ ජීවිතේ ඇයි අපි අර්ධක නෙමෙයි ඊයක නෙමෙයි අවුරුදු පුරෝතු ප්‍රකෝටි ගන්නක නෙමෙයි මේ කෙලෙ විතර වහලුනේ මේ වැරද්ද කළේ ඉතින් මේ ඔක්කොටම වඩා වැරද්ද මේක මුදින්න උත්සාහ කරන කීයද මුදින්න ධර්මය හම්බල කියන අවස්ථාව උත්සාහ කරලා තු එතනයි කරත් නැති කාලේ නම් ධර්ම දෙයක් නැහැ ඈ මේක දෙල්ලමක් නෙමෙයි ඒකයි තුන්වතුනි මේ වටිනාකම් තේරෙන මනසක අත්‍තරන් කියලා තේරෙන මනසකට ඇනි කියලා තේරෙන මනසකට හම්බුන සතාවින්නේ රජවරු රජකම් නැතහැගේ සිටුවරු සිටුකම් නැතහැගේ නිකන් එහෙම නෙමෙයි ඈ අපිට මොනවද අතහරින්න තියෙන්නේ කියලා හිතන්න ඈ ඒ බුදුහාමර කාලේ රජවරු සිටුවරු අතහැරපු අතහැරින්නේ හැටියට අනුබුද්ධ කුමාරයා ගැන එහෙම අහලා තියෙන්නේ නැතේ කියන වචනේ අහලා නැහැ ඈ කොච්චර කින් තියනවද එයා දන්නේ ජීවිතේ කවදාවත් නැහැ කියන එකක් දන්නේ අඩුවක් දන්නේ බත් දෙන්නේ කොහොමද කියලා දන්නේ චේත සුකුමාරයි ඉතින් දවසක් කෙවුම් වලට නෙගුළු සෙල්ලම් කරනවා සෙල්ලම් කරනකොට කුටියට ගිහිල්ලා අම්මගෙන් දහනු තුමාට සෙල්ලම් කරලා කෙවුම් ටික බලා දෙනවා අම්මගෙන් ඉල්ලගෙන කෙවුම් අම්මා කෙවුම් දෙනවා ආයෙත් සෙල්ලම් කරලා බලා දෙනවා කොහොම වෙනකොට පුතේ කෙවුම් නැහැ නේ කිව්වා අම මොකද නැහැ කියන්නේ කිව්වද මෙයා දන්නේ නැහැ කියන එක දැන් දෙවෙනිට කැවුම් පරද්දලා ඉල්ලන්න ගමු අන්න මට කැවුම් දෙන්න කිව්ව පුතේ කැවුම් නැහැ ඉවරයි කිව්වා මොකද මේ නැහැ කියන්නේ මොකද නැහැ කියන්නේ ඊට පස්සේ දැන් ඉතින් ඒක තේරුම් ගන්න දෙයක් නැහැ අම මොකද කියන්නේ හිස් කෝඩියක් අරගෙන සිගානක තියලා ගහුවා මොකද දැන් අහුලා බලුවාම කැවුම් නැමේ කරලා පුතේ නැහැ කියන්නේ කියලා සීයෝ බැලුවා මයන් බොහෝම සසර ග්‍රීන් කරපු මහත්මේ නැතේ කියන වචනවත් අහන්න එපා කියලා දැන් ප්‍රාර්ථනා කරලා තියෙනවා මයාට නැහැ කියන වචන තේරෙන්න දුන්නොත් අපේ ජීවිත අංකඩකට බලේ කියලා දිනු කරගෙන කැවුම් ගැවුවා හරි අනුද්දට වාගේ එන්න බලනකොට සුම්බොල් දෙන හන්න කැවුම් ඉතින් මොකද කරන්නේ කැවුම් ගැලා හරි නැහැ ඉතින් කැවුම් වල රහයි පොල්තෝල්ලා බලන්න
මෙතනද න්‍යායලන්නේ අන්න මට නැති කෙවුම් දෙන්න මට නැති කෙවුම් දෙන්න කියලා අනිත් ඒවා මට නැති කෙවුම් දෙන්න කියලා අම්මා මොකද කරන්නේ හැමදාම හිස් ටිගාන කෝටිකේ වල දෙක තමයි කරන්නේ ඉතින් ඒ වගේ සුකුමාර ජීවිත තිබුණේ ඒ අය පවා දැක්කා මේක තමයි කල්කම් බලවත් කියලා දෙපාරක් හිතුවේ නැහැ ගිහිල්ලා ආයෙ දෙපාරක් කියලා හිතුවේ නැහැ මෙහෙට මේ සියලුම මේ ධර්මතා දේව ලොක්කු මතහැරලා පණුව කහලා මිනිියෝ ලොතුරු සිවුරු කරන්න කැඳගන්න හැමෝම අනලදාන්න පට්ටිකක් කබලට අරගෙන ඒක වලඳලා ගහන් කැටකටවෙල ජීවත්වෙන්න තරම් ඒ කැපවීම මොනතරම් කැපවීමක්ද කියලා හිතාගන්න මේ දහම වෙනේ ඒ දහමෙන් ලැබෙන අර්ථය මොකද? සම්බුද්ධ මහා රහතන් වහන්සේට පස්සේ මහා පුරුෂයන් තරක අටක් පෙන්වන මතක මතක නැහැ. මේ ඒකෙන් පෙන්වන අර්ථය පඤ්ඤාවන්ත සායනම් නායන් තුන් දුප්පඤ්ඤස් මහණ නිදර්ණ ප්‍රඥාවන්තය සදායි දුප්පඥාන්තනි මේ වගේ කාරණා හයක් කියනවා. ඒකත් බුදුසජන් මහලේ කාරණා දෙකක් කියන අදුත් මේ දෙකක් දකින්න කියන මේ ධර්ම මේ වගේ අයටයි කියන. ඉතින් මම මතක් කළේ මේ දහම එච්චර ජීවිතයකට වටිනවා. ඒකත් වඩා මේක බොරුවක් නෙමෙයි මේ සම්මාදිට්ඨිය කියන්නේ මේ දිමන් සම්දි හරවන්න පුළුවන් කියන එක. දැන් දැක කරගන්න පුළුවන් එකක්. ඒකවලුම යන්න ඕනේ ගේතවලු ටික අතරන මනසෙන් මේ සඳහා උත්සාහය ඇති කරගෙන කොහොම හරි මේ ටික කරගන්න කියන එක මතක් කරනවා මොකද මේ අවස්ථාවකට හම්බ වෙන්නේ මේක කියලා දෙන්න කෙනෙක් ඉන්නේ නැහැ මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්ම දින වටපිටාව හම්බුන විතරයි අපිට මේක කරගන්න බලවා ඉතින් මේ අම්බලමින් අම්බලම් කියන ගමන නතර කරගන්න උත්සාහවත් වෙන්න හොඳට තමන්ගේ හිතෙන් තර්ක විතර්කණය කරලා බලන්න මේ දුවා පුතා විවාහ දුවන් කියලා හදලා හදාගෙන ආයෙත් හිස්සතින් එහෙතින් ආයෙ පටන් ගන්නවා මේක මාසෙට මතු වෙන ධර්මතාවය උත්තරයි ඒ නිසා ඒකම සීකරන හැමෝම ධර්ම ජීවිතේ ගන්න උත්සාහවත් වෙන ඔය මං කියපු රූප ටික හොඳට මතක තියාගන්න ටික ඔයගෙන හිතන මේ රූපේ හම්බවෙන ස්ත්‍රියක්ම කියලා බලන්න එපා මේක හැතුණු මෙහෙම නේද කියලා හිතන හැම වෙලාවෙම දර්ශන කරනවා ජීවත්වන දුක කියන විදිහට පුරුෂයෙක් කියන්නේ මෙල තියෙන මෙහෙම නේද කෙනෙක්ගේ අත කියන දේ නෙමෙයි මේ කියන දේ තියෙන මෙහෙම නේද අනිත්‍යමක බර දැනෙන්නේ නැත්නම් මේ හින්දා නේද හිතට හිතන්න මේකම උදේට කියන්නේ මේ ගස්ලු කරන ගෙඩියක් නොගන්න තරම් තේ ගස්ව උගහකට හිඳ සබාවේ ඉන්නවා. ඔබ කියන කායම රුස්නාගේ. මෙහෙම යනකොට සම්පූර්ණ නැවත 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 හමු කරනකොට මේකෙත්ින් සතිපට්ඨාන සංගත ප්‍රධාන විද්‍යුපාදේ ඉන්ද්‍රිය බල බුද්ධංග කියලා දෙමන් ප්‍රති හැන්නකට එනවා. උච්චරේ කරන්නේ. ඒ සඳහන් මේ ඇත්ත ඉගෙන ගත්තා. ඔය ටික අහගන්න ඕනේ ඕකටයි. දැන් මෙහෙම ඇසිඩිටි යමක් කරනකොට ඕගලන්ට මේකත් විස්තර අනුතමමක හතරකටත් විස්තර වෙනතමමක ප්‍රඥාවකට ධර්මයට දුබල නම් හතරකටත් බලවත් නම් බලවත් කෙනා තමයි ඉඳී තින්නේ කඩන්න ගෙවුතු කරනු ගෙවුතු ග්‍රහණය කියලා නෙමෙයි නේ ඒ වගේ ආශ්‍රන්තර කියන්නේ ඒක ස්පර්ශායතනේ උපදිනකොටම අද ප්‍රඥාව දුබල නම් ඉන්ද්‍රිය දුබල නම් නිවර්ණ ප්‍රබල නම් දොරට ඉස්සරහම ඉන්න කෙනා එනවා අනිවරුන්ට දෙනවා වගේ අයියා ආවා අම්මා අක්කා නැන්දා කොහෙන්ද ආවේ අම්මෝ කියන ටිකම එනවා නිතර හිතේහව නැතිවීම බුදුනියක් නෙවෙයි ඊට පස්සේ උපන්තුම මනසකින් තමයි ඔයගොල්ලෝ හිතන්නේ කියන්නේ කරන්නේ දොරට ගාව දෙනකොට හොඳ අය එනවා ඊට පස්සේ හොඳ මනසින් හිතනවා කියනවා කරනවා පුද්ගලයා හොඳයි දොරට ගාව දෙනව නරක අය එනවා නරක මනසින් හිතනවා කියනවා කරනවා නරකයි පුද්ගලයා අනේ අර පුද්ගලයා හොඳයි පුද්ගලයා නරකයි කියලා අපි මෙහෙ හිතාගෙන කරනවා. එයාගේ ස්පර්ශ ආයතනේ හරහා ආශ්‍රව විදිහ මනස ඒ කෙලෙස් කියන ඒ මත සිතින් කියින් කියින් වෙලා තියෙන ධර්මතාව ටික පේන්නේ අපිට. ඒ මේ ධර්මතාව ටික දැක්කම මුද්ගලයේ මේ ධර්මතාවයක් වෙන හැටි තියෙන පරිසම්පන්නය තියෙන්නේ. ඉතින් අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියලා කියන්නේ ස්පර්ශායතන සීමා නොකරන ලද මනසට යමක් හම්බවෙනකොට කල්යන්න සද්දමන ශ්‍රමණය කියන ටික තියෙනවා. ඒ ටික විතර සිහි වෙන විදිහට තමන් ප්‍රතිපදාවක හිතනවා කියන සීජකෙන්නේ සම්මතියෙන් වඩලා අහංගත ටික සිහි වෙන මට්ටමට අරගෙන තියෙන්නේ. දොරට උස්සහමින් මෙයා ටංගල සිහි වෙන අර ඇත්තට හිටිය දකින මට්ටම් දකින ටික ඒ හින්දා අවිද්‍යාව නෑ. මොකද සම්මාදිට්ඨිය තියෙන්නේ හින්ද ආස්තව නැහැ. අම්මතන්ත දුව පුතා නැන්ද කොල්ලේ දාගේ වයින් නැහැ. ආස්තව නැහැ. ඒ වගේ කියන මොකද? යෝනි සමර්ථිකාලි. සීය නොවන මේ ටික. එතකොට කර්ම නැහැ, කෙලෙස් නැහැ, විපාක නැහැ, ගම නැහැ ඉවරයි. මේ තියෙන ටිකේ ඇත්ත දැනීම දකින ජීවිත වෙනවා. පුරාණ මත්යේ කර්මයන්ද තියෙන හේතු නතර කරලා ජීවත් වෙන රහතන් වහන්සේ සෝපදේශ නිපාන අනුපාත පරිණෝවන් කියලා කියනවා. ගෙඩි නතර කරලා ගෙඩි හැදෙන්නේ නැහැ ගහෙන් ජීවත් වෙනවා. පුරාණ ඇටේට හැදුණු ගහ ඉවර වෙනවා ගෙඩි කලමත් නතර කරලා. ඒ වගේ කියනම් පුරාණ නවන් නැති සම්පහන පුරාණ කර්මයන් හතරකට මේ ටිකත් අතහැරෙන මේ ප්‍රතිමා නොකරනද මනසින් හම්බෙන ටිකත් තිරබන උසල් කියනවා. මතුවට යන්න තියෙන ටිකත් නැති කරලා නිබ්බන්ත දියලා යථායන්ත දීප ඒ දියේ මහන්ත පහනක් වෙනවා වගේ ඉවරයි. ඒ ඥාන දුකේ පරම්පරාව ඉවරයි. මේ දුකේ පරම්පරාව ඉවරයි. දුක ඉවරයි. ඔක්ට කිව දිනවා කියලා. නිරුද්ධ වෙනවා කියලා. කෙනෙක් නම් ධර්මතාව ටික. ඒ නිසා මොනවාක සහේතුකෝනේ කරන්නේ මෙන්න මේකයි. නිවන් දකින්නවා කියලා කරන්නේ මෙන්න මේකයි. නිවන් කියන්නේ මෙන්න මේකටයි. ඒක උනේ මෙහෙමයි. මනස දෙදෙන්නේ මෙච්චර මෙහෙමයි දෙදෙන්නේ. සතර කියන්නේ මෙන්න මේ වගේ මනසකටයි. ඒක උනේ මෙහෙමයි. ඒක දෙදෙන්නේ මෙතන මෙහෙමයි. මේ සසර මේ නිවන. නිවන ඇතුළත සසර නැහැ. සසර ඇතුළත නිවන නැහැ. සත්පුරුෂ ඇතුළත අසත්පුරුෂ ලෝකේ නැහැ. අසත්පුරුෂ ලෝකේ ඇතුළත සසර නැහැ. සීමා නොකරනද මනසින් ලෝකෙට යනවද ලෝකෙ මිදෙනවද කියන දොරක විවර කරගන්න එක උගලන්ට කියනවා. මට ඉතින් මම දන්න විදිහට පාර කියලා දුන්නා. තම තමන් ඉතින් කරගන්න එකයි තියෙන බුදු දඥාන දෙවනාගලේ අක්ඛාකාර උත්තරංගත තුම්මෙහි කිච්ච නාතප්පං අක්ඛාකාර උත්තරංගත. මේකේ කියවීමම නබලගෙන තථාගතයන් වහන්සේලා මාර්ග කියලා දෙනවා කියලා ඒ න්‍යාය පිළිතලා මම දෙමන්තරන් දීගෙන කියලා දුන්නා. යන්නේ කොහරද කියනක තමන් කරගෙන යන්නේ එකයි තියෙන මොකට මට ගෙනියන්න බැහැ. ඉතින් හැමදාට මේ දේශනාව කියේවා ප්‍රශ්න ගැටලුවට වඩා වැඩි හොඳයි කියලා හිතෙනවා. මොකද හුවත් තහන්න අපි හොයන්නේ මම පොඩි ඉන්නේ හතර මාසෙ විතර තුනයි වෙලා වනි. කැබාග්යක් මිත්‍ර කිලම්බරගෙන කැපිට බක්නන් කරන සීමා නොකරනත මනසින් ඉන්න පුළුවන් තු ඈ දෙතරස් කරන්නේ.